අද අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපි එකින් එක අරගෙන මේ ප්‍රශ්න වලට උත්තර ගන්න බලාපොරොත්තු වෙමු. ධර්මානුකූලව මේ ප්‍රශ්න විසඳගෙන දහම් ඥානෙ වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙමු. අද අපිට ලැබිලා තියෙන ප්‍රශ්න අතර එක ප්‍රශ්නයක් තියෙනවා. පංචශීලයේ හේතු කොටගෙන සමාධි ප්‍රඥා නිවන අරමුණු කරගන්නා ආකාරයේ ප්‍රායෝගිකව කරගන්නා ආකාරයේ පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ පංචශීලයේ හේතු කොටගෙන කියන එක අපි දකින්න ඕන එක දෙයක් තියෙනවා. පංචශීලයේ මොකද්ද කියලා ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕන. පංචශීලයේ කියන්නේ මොකද්ද? අපි අද පංචශීල කියලා භාවිතා කරන්නේ මොනවද? මේක අපි තේරුම් අරගන්න ඕනේ. සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධව ඇතිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් පානය කරන්නේ නැහැ කියන්නේ මේ පහ පංචශීලයේ කියලා අද අපිට දැනගන්න හැවලා තියෙන ওই ටිකයි. ඔය කියන්නේ පංච දුස්චරිත. පංච දුස්චරිතයෙන් වැළකින එක එකක්. පංච සීලයේ තව එකක්. පංච සික්ඛා තව එකක්. පස් පව් තව එකක්. මේවා ඔක්කොටමද එක විසර පිළිතුරක් දෙනවා, ඔක්කොටම සාමාන්‍ය පිළිතුරක් දෙනවා. පංච සීලයේ මොකක්ද ඇහුවොත් සතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධව වෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් පානය කරන්නේ. පස් පව් මොනවද? සතු මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධව වෙන්නේ, බොරු කියීම, මත්පැන් වීම. පස් පව් විග්‍රහ කරන්නේ toy ටික. පංච ශික්ෂා මොනවද ඇහුවොත් සතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධව වෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ. පංච ශික්ෂා toy ටික. සීල් වදා toy ටික, සීලයා toy ටික. අපිට විස්තර කරලා තියෙන ඔය විදිහට. පංච සීලය කියන එකයි සීල් වත කියන එකයි දෙකක්. යම් සමාදානං සං වතං. සංවරක් තේන සීලං. යම් සමාදානයක් ඇද්දේ වතකි. ඒක සීලයක් නෙවෙයි ඒක වතක්. සංවරක් තේන සීලං. සංවරක් තේ පිහිටීමක් ඇද්දේ සීලේ. සීලය කියන්නේ සංවරක් තේ පිහිටීමක්. සීලය කියන එක අපිට සමාදාන් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් අපි සීල් සමාදාන් වෙනවා කියලා කතාවට කියනවා. වත සමාදාන් වල හැටි. යම් සමාදානං සං වතං. පානාති වාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ සමාදානය. ඒක වතක්. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ සමාදානය. සමාදානය වතක්. වත සීලයක් නෙමෙයි. යම් සමාදානං සං වතං. යම් සමාදානයක් ඇද්ද ඒ වතකි. සංවරත්තේ හේන සීලං. සංවරත්තේ විහිදීමක් ඇද්ද ඒ සීලේ. න සමාදානයේ සංවරත්තයයි දෙක ඉස්සෙල්ලා අපි තෝරාගෙන ඉන්න ඕනේ. සංවරත්තය කියන්නේ මොකද්ද? සමාදානය කියන්නේ මොකද්ද? සංවරත්තය ඇති වෙන සංවරත්තේන සීලං කියන සීලය ඇති වෙන ප්‍රඥාව ඕන. ප්‍රඥාවෙන් කරුණ තේරුම් අරගෙන යම් කිසි ආකාරයක වරදක් වරදක් හැටියට තේරුම් අරගෙන ඔහුගේ මනසට ඔහුටම තේරෙන්න ඕනේ මේ වරද නොකළ විස්සක් ගැලපෙන්නේ නැහැ. මෙන්න මේ කාරණේ තේරුම් ගත්ත කෙනාට ඒ ඥාණයෙන් කරුණු තේරුම් ගැනීම නිසා යම් කිසි වැරදි වලින් දුස්චාරි වලින් වැරකීමේ නුවණින් තේරුම් ගත්ත අවස්ථාවයක් එනවා. දැන් අපි කතා කරමු මෙහෙම දෙයක්. වෙසක් පොහේට සිල් සමාදන් වෙනවා දඩයම් කරන මිනිහා. සමහර වෙලාවට එහෙම වෙනවා. වැඩිපුර සිල් සමාදන් වෙනවා අවුරුද්දේ දවසක් හරි වෙසක් පොහේට විශේෂත්ව කියන අර දඩයන් ඔක්කොම අත්හැරලා ඊට පස්සේ සමාදන් වෙලා ඉන්න දවසක් දෙනවා එක සමහර අය. ජීවිතේරම සිල් සමාදන් වෙන්න ගියේ නැති කෙනෙකුත් ඉන්නවා. මෙන්න මේ දෙන්නගෙන් අපි විස්තරය බලා ගන්න ඕනේ. මේක සීලයයි වතයි සොයා ගන්න. දැන් ඉත්‍යාව එකේම දැක්කනම්, ආවේ දැක්කනම්, ඌර පැනලා යන්න බැරි විදිහට වලක වැටලා හැමින්නවා දැක්කනම්, අර දඩයන් කාර්යය මොකද කරන්නේ? ඒකේ ගැළපෙන උපක්‍රමයක් කරලා බොහොම ලේසියෙන් මේ සතාව මරාගෙන එයාගේ ප්‍රයෝජනෙ ගන්නවා. දැන් සිල් සමාදන් වෙන්න යන කෙනා දඩයන් කාර්යයක් නම් එදාට එයා හිතා ගන්නවා. අද දවස තුලම සිල් සමාදන් වෙන්න යනවා. එයා ගිහිල්ලා නම් පානාති පාතා වේරමණී සික්ඛාපදේ සමාදන් වෙලා හිටන් ඉන්නකොට ටිකක් විවේකීව ඉඳ බලාගෙන කැලේට එහෙම යනකොට බැරි වෙලා හරි වලක වැහලා ඉන්නවා. හාවෙත් හරි ඉත්‍යා ඒක. දැන් මොකද ගන්න తీරෙන්නේ? මම අදිස්ථානය කරගත්ත අද දවස වල මොනම හේතු කරා ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. ඒකෙන්ද ඒ පැත්ත බලන්නේ තු යන්නේ කියලා. එදාට විතරයි. හැබැයි ජීවිතේ සිල් සමාදන් වෙලත් නැහැ, පන්සිල් අරගෙනත් නැහැ. ඒ කියන්නේ જાති එකක් කරපු නැති කෙනෙක් ඉන්නවා. හැබැයි එයා එකක් දකිනවා. ජීවත් වීමේ කැමැති ලෝභ සත්ත්වෙ. මරණයට බයයි. මරණය කැමති වෙන්නේ නැහැ. මරණය ප්‍රිය කරන්නේ නැහැ. මමත් මරණය ප්‍රිය කරන්නේ නැහැ. මම ජීවත් වෙන්න ආසනම් මරණයට බය නෝ. හිංගිහිංසා වේදනා ලබන්න මං අකමැති නම්. අන්නේ ලෝක සත්‍යයොත් එහෙමද නැද්ද? නුවණින් කල්පනා කරනවා. එයා දැනගන්නවා. මම මරණයට බයයි වගේ අන්නේ සත්‍යයොත් මරණයට බයයි. මම දුක්ඛම් කටළු විඳින්න වේදනාව විඳින්න කැමති නැතුවා වගේ අන්නේ සත්‍යයොත් වේදනාවට කැමති නැහැ. තමන් උපමා කරගෙන. එහෙනම් ඒක ගැළපෙන්නේ නැහැ. කරන්න හොඳ නැහැ. අසාධාරණයක්, අවිත්‍යයක්, නොකටිටත් උච්චාරිතයක් කියලා තීරණය කරගත්ත කෙනෙක්. එයා සිල් සමාදන් වෙලත් නැහැ. ඒ මොනක් කරලත් නැහැ. සමාදන් එකක් කරන්නේ නැති කෙනෙක් ඔය වලලා ගියානවා. හැබැයි යට උනම් අර දඩයක් කාර්යයට වගේ අර මරා ගන්නත් පුළුවන්. එයා නම් හිතන දේක මරන්න. යාට හිතෙන්නේ. ඒකට උදව්වක් කරන්න ගොඩ දාන්න පුළුවන් එකෙක් නම් ගොඩ දාන්න උපක්‍රමයක් දෙලා දීලා යනවා. එයා මරන්නේ නැහැ. අර සිල් සමාදන් වෙච්ච එක අර මතකයි. අර වලේ හාව වැල්ලයි කිය, ඉත්‍යා වැල්ලයි කිය. ඊළඟට සිල් මුදල ඉවරලා ඉතින් මිනිහා එනකම් මොකද කරන්නේ? කාලි ඉවරයි. මගේ වැඩ පිළිඳ හරියට හරි. මම අධිකාරණ කරගත්තේ ඊයේ දවසේ මරන්නේ නැහැ කියන්නේ. දැන් අද ඊළඟ දවසේ සිල් මුදල යනකොට දැක්කම අර හාව ඉන්නා නෑ අර සතා ඉන්නා මොකද කරන්නේ? ඊටරකම මරා ගන්න. එකෙනි සිල් සමාදන් වෙලා නැතු වෙනවා සමාදානයක් නැති වෙලත් නැති වෙනවා. එකෙනි සමාදන් වෙච්ච අරිෂ්ඨානිය නිසා නැති වෙන්නේ නැහැ ඒ දාර විතර. මේ හිද්දකේ වෙනසක් නැද්ද? එකෙනි සමාදන් වෙච්ච ප්‍රශ්නයක්වත් ඒ ප්‍රශ්නයක්වත් මොකුත් නෙමෙයි එයා යමක් දැකලා. මං වාගේම වේදනාවෙන් අන්‍ය සතුන් කැමති නැහැ මම වාගේට බය වගේ අන්‍ය සතුන් බයයි. ඒ වගේම අන්‍ය සත්ත්වයකට මරණය කරනවා කියන එක ගැළපෙන්නේ නැති හොඳ නැති දෙයක් කියලා දැනන කෙනා සමාදානයක් වෙලා නොහිටියත් එයා ඒ හේතුවෙන් මැරුවේ. එයාට දහම තුලින් නැහැ යථාර්ථය දැකලා එක්තරා මට්ටමක දැකලා නුවණින් තේරුම් අරගත් එකක් තිබුණා. හැබැයි ඒක සමාදානයක් නෙවෙයි. එයා තේරුම් ගත්ත නුවණින් වටහා ගත්ත දේ නිසා එයාට සංවරත්වයක් තිබුණා. අර සීල් සමාදාන කරගත්තේ නැති කෙනාට සීලයක් තියෙනවා. සංවරත්වයේ සීලා. එයා සීලයේ තියෙන එයා. සමාදාන වෙච්ච කෙනාට සීලයේ තිබිලා තියෙනවා. නෑ එයා වතගහිර මිනිසක්. අද දවසේ ජීවිත හේතුවලා සතෙන් මරන්නේ නැහැ කියලා මම පොරොන්දුවක් වුණා. පොරොන්දුව කර කරන්නේ. ඒ නිසායි මම අද මරන්නේ නැහැ. එයා රැති වුණා තර හැංගීම. මම වාගේ යන්නේ සත්‍යයට මරණයට බයයි, දඬුවමට බයයි. ඒ ජායක කරන්න හොඳ නැහැ. ඒ જાතියක් යාර තිබුණේ නැහැ. එහෙම දැනීමක් තිබුණා. හැබැයි එයා සමාදාන් වෙලා හිටපු නිසා මැරුවේ නැහැ. අනිත් වාගේ යම් කිසි කෙනෙක් මේ වරදවන් කරන්නේ නැහැ කියලා අදිත්‍යානයක් කරින් දැඩි අදිත්‍යානයක් කරගත්තා. අදිත්‍යානය පරි මරන්නේ නැති එක වතක්. එහෙම අදිත්‍යාන කරන්න දෙයක් නැහැ. ඇත්ත දැක්කනා. උදාහරණේ තේරුණා නා. යමත් දුච්චරිතන නොකල විත්තක් නම් Tamanta පවැදෙන ලෝකයාට පවැදෙන ඒක තේරුම් අරගත්ත කෙනා බහිනවා තීරණය කර ධර්මානුකූල තීරණයක. මොකක්ද තියෙන්නේ? එහෙනම් ප්‍රාණඝාත කියනවා නොකල යුතුයි. කොරමරවන්ටා කියනවා නොකල යුතුයි. ඒ අයිතු සං අසාධාරණ. නොකට යුතුයි. අන්නේ තේරුම් ගැනීම නිසා යම් කිසි කෙනෙක් සත්ත්වඝාතනයක් හොරමක් හොරකමක් ආමිත්‍යාචාරයක් බොරුවක් මත්පැන් බීමක් ආදිය නොකරනවා නම් සංවරත්තේ ඉන්නේ සීලං කියන කේ අර මෙහිලා තියෙනවා. අන්න සිල් කියන කෙනා. වතක ඉන්න කෙනා වත් නිසා වත හේතු කොටගෙන නොකර ඉන්නවා. එයා කියන්නේ වතක් මිසක් සීලයක් නෙමෙයි. නැත් පංච සීලිය කුමක්ද? අර සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ ආදි වශයෙන් කිව්ව පහ ඒක වතා. නැත් කිං සීලං සීලේ නා කුමක්ද? පහන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං. මෙන්න සීල් පහ. යම් කිසි කෙනෙකුට යම් කිසි යථාභෝධයේ නිසා, ධර්මාභෝධයේ නිසා ඔහුට තේරුම් ගියා නම් මේක වරදක්, මේක දුෂ්චර්යාවක්, මේක නොකල යුත්තක් කිය. ඒ ඔහුගේ දැනීම හේතු කොටගෙන. ඔහුගේ හිතෙන් යම් කිසි ප්‍රාණඝාත ආදී දුෂ්චර්යාවක් පහ වුණා නම් මෙන්න මේකට කියනවා පහන සීල. ඒ නිසා ඔහුගේ දුෂ්චර්යයට හේතුකාරක වන්නා වූ හිතවිලි ක්‍රියාවතන් ගොඩනගන්නේ නැත්නම්, කමනේ කරන්නේ නැත්නම්, ඒකට කියනවා වේරමණී සීල. ඔහුට ඒ බඳු පාප චේතනාවක යථාභෝධය නිසා ලැබෙන්නේ නැත්නම්, ඒකට කියනවා චේතනා සීල. ඒ යථාභෝධය නිසා අසංවරත්වයේ ඔහුගේ නිකුණා නම් වෙන්ුණා නම් මෙයා සංවර සීල. මේ යථාභෝධයේ හේතු වෙන මේ කැඩෙන විදිහක් නැහැ. ඒකට කියනවා අවිතික්‍රම සීල. මෙන්න මේකට කියනවා පන්සිල් පිළිපදියා. නিত্য වශයෙන් මේක පිළිපදන්නේ, ස්ථිර වශයෙන් පිළිපදන්නේ සෝතාපන්න ඵලයේ යථාභෝධිය ලැබුව කෙනාට මොනම හේතුවකින්වත් නොවෙනස් වෙන. කවදාවත් ඒක කරන්න හේතු නොකරන අභව්‍ය සත්‍යයට පත් වෙන එකක් ලැබෙනවා. මොනවද? ඔය සතුන් මැරීම හොරකම් කිරීම කියන ඔය පහ නෙමෙයි. ඔක වතකින් හකගන්නේ කකේදී. සතර අපා ගත වීමට හේතු වෙන යම් පාප ධර්මයක් ඇද්ද? මොනවා හෝ. ඒ જાති කරන්න තරම් බලයක් ඔහුගේ මනසේ නැතුව යනවා. හේතන දුර්වල වෙනවා. මේ ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් ගිලා ලෝකේ අසාරයි කියලා තේරුම් ගිය කෙනාට මේ ලෝකේ අසාධාරණයක් කරලා අයිත්‍යයක් කරලා දුෂ්චර්යයක් කරලා ලබන දැනුමක් ලබන තරම් ආස්වාදයක් ලබන තරම් වටිනා ආස්වාදයක් මේ ලෝකේ නැහැ කියලා. එයා ධර්මාවෝදී දැකලා තියෙනවා. මනවදන රූප, මනවදන ශබ්ද, මනවදන ගන්ධ, මනවදන රස, මනවදන පොට්ටාප කියන පංචකාම මහා වටිනාකමක් ලෝකේ හිතාගෙන සාමාන්‍ය බුද්ධිලයට වඩා මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකේ සාරත්වය තියෙනවා කියලා හිතාගෙන බොල් දේවල් හිස් දේවල් පිළිවඳවන්නේ කියලා දැනීම ආවට පස්සේ නම් මොනවා ලබා ගන්න මොන ආස්වාදයක් පස්සේ අසාධාරණ කරනද? ඒ තරම් වටිනා දෙයක් මට මේ ලෝකේ නැහැ. මෙන්න මේ අවබෝධය. මෙන්න මේ අවබෝධය ආපු කෙනාට කියනවා ධර්මයේ තුලින් ඔය අවබෝධය ආපු සෝතාපන්න බුද්ධලයාට. ওই ධර්ම අවබෝධය කවදාවත් නැති වෙන්න හේතුව. මොකද හේතුව? සත්‍යයේ තුලින් මතුවන දහමක් ඇතනම්. ඒ සත්‍ය නිසා නම් මතුවේ. සත්‍ය අසත්‍ය වෙන කිසිම හේතුවක් නැති නිසා. ඔහු ලැබුව අවබෝධය වෙනස් වෙන්න කිසිම හේතුවක් නැහැ. මෙන්න මේ නිසා සෝතාපන්න වෙන පුද්ගලයාගේ හිතෙහි යම්කිසි බලවත් පාප ධර්ම කොටසක් ඇතුළු නොකරන සත්‍යන මනසපත් වුණා නම් සුද්ධ වුණා නම් සත්‍යය තුලින් සුද්ධ වූ මානසිකත්වේ නැවත අසුද්ධ වෙන්න විදිහක් නැහැ. සත්‍යය අසත්‍යේ නොවන නිසා ලැබුව අවබෝධය නැති වෙන්නේ නැති නිසා. මෙන්න මේ නිසා ඒ පුද්ගලයා අතින් සතර අපාගත වීමට හේතු වෙනා යම්කිසි පාපයක් සිද්ධ වෙන්න තිබුණා නම් ඒක පහ වුණාමයි ඒ මොහොතේ නැවත මතුවෙන්න හේතු නැහැ. පහන සීලයක් හම්බ වුණා. සතර අපා ගත වීමට හේතු වෙන පාප ධර්මයක් සමනය කරන හිතෙන් කයින් වදනෙන් අසුරු කරන යම් මගක් තිබුණා. ඒ සමනේ වෙන් වුණාමයි නැවත වාරයක් කියලා නෑ. වීරමණී වුණා. වීරමණී සීල. සතර අපා ගත වීමට හේතු වෙන පාප චේතනාවක් ඒ හිතේ හටගන්න ඉඩ නෑ. චේතනා බාල වුණා. දුර්වල වුණා. දූෂ්‍ය පැතල නැඹුරලා හිත ක්‍රියාත්මක කරවන්නේ නෑ. ගොඩනගන්නේ නෑ. අන්න ඒකට කියනවා චේතනා සීල. සතර අපා ගත වීමට හේතුකාරක වන යම් අසංවරයක් වුණා නම් හිතකය වතනේ නැත්නම් මේ ඉන්ද්‍රිය අසංවරතාවයටපත් වෙලා ඒ දූෂිතතාවයට ඇදලාමක් නැහැ. සංවරපේ විහිදිය. කවදා හරි නිවනින් පූර්ණ කළ කෙලවර කරනතුළු මේ ලැබුණු තත්ත්වය කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ හේතු නැහැ. නිසා අවිතිකම භාවයට ඒවා නොකැඩෙන බවටපත් වුණා. මෙන්න මෙයාට කියනවා නিত্য සීලයක් විහිදිය. නසෝවමරන් සුබුද්දේල සතු මරන්නේ නැද්ද හොරකම් කරන්නේ නැද්ද ආදි වශයෙන් ඇහුවා. ඒකට එහෙම උත්තරයක් දෙන්න බැහැ. සතර පහ ගත වීමට හේතු වෙන යම් පාපයක් ඇද්ද? ඒකයි පහ වුනේ. සියලු ධානගතයෙන් අපාගත වෙන්නේ නැහැ. සියලු හොරකම් වලින් අපාගත වෙන්නේ නැහැ සියලු හොරකම්. සියලු කාම විචාචාරයෝ අපාගත කරන්නේ නැහැ. සියලුම බොරු වලින් අපාගත කරන්නේත් නැහැ. සියලුම කේලම් සියලුම පරිසවතෙන් සියලුම ප්‍රලාප අපාගත කරන්නේත් නැහැ. සියලුම ලෝභකම් සියලුම දේශ සියලුම මෝහ අපාගත කරන්නේත් නැහැ. අපාගත කිරීමට හේතු වෙන කොටසක් තියෙනවා ඔය. අන්නේ කොටස ගෙවිලා යනවා යථාබෝධය ලැබෙනකොට. නිසා සෝතාපන්න බුද්ධිලයට නিত্য සීලයක් පිළිහිටනවා අරියකාන්ත සීලයක්. මෙන්න මේ දින අරියකාන්ත සීලිය කැඩෙන්නේ නැති එක. අකණ්ඩයි අචින්දයි අසබලයි අකල්මාසයි කියන. කැඩෙන්නේ නැහැ. සිදුරු වෙන්නේ නැහැ. සබල බාය දුබල බවටපත් වෙන්නේ නැහැ. කහර ගැනෙන්නේ නැහැ. මෙන්න මේ සුද්ධතාවින් යුක්තවන්නේ මේ සීලියට කියන අරියකාන්ත සීලිය ලැබුණා. මේක සමාදාන් වෙන එකක් නෙමෙයි. ධර්මාවෝදේදී ලෝකේ සාරත්වයක් නැහැ කියලා යම්මත්තවට වැටුණා නම් අසාරත්වයක් වැටුණාම අසාරත්වයක් මේ සාරත්වයක් තියෙනවා කියන දෘෂ්ටිය ඉඳලා තමයි මොන අයිතියක් මොන අසාධාරණයක් වුණත් මට කමක් නැහැ මගේ වැඩේ කරගන්න ඕනේ කියන බුද්ධිලයාගේ මානසිකත්වයේ නරක පැත්තට යොමු වෙන්නේ. අන්න ඒ තරම් වටිනාකමක් නැහැ කියලා මේ ධර්මාවෝදේදී සෝවන් ඵලී ලැබෙනකොට එයා ලැබුණාට පස්සේ ලැබුණාට පස්සේ ලෝකේ සාරත්වයේ වටිනාකම ඊටාම සුළු මට්ටමකට සීමා වෙනවා. කෘතඥ බුද්ධලයා එන සාමාන්‍ය ලෝක සත්වයා මේ ලෝකේ සම්පත් ගැන සීතා හිතන්නේ අසීමිත වටිනාකමක් තියෙන හැටියට. සීමා කරන්න බෑ. වටිනාකම අසීමිතව හිතයි. මෙන්න මේ අසීමිත වටිනාකම ජීවිතයක එක්තරා මට්ටමකට ඉතුරු වෙන්න සීමා වෙනවා. අනිත් සෝවාන් ඵලයටපත් වීමේදී සීමිත බවටපත් වෙනවා වටිනාකම. එතකන් ලෝක සත්වයාට අසීමිත වටිනාකමක කෘතඥ ලෝක සත්වයා ඉන්නම නිසා සීමිතව ඉන්න පුළුවන් මට්ටමක් ලැබිලා නැති නිසා අසීමිතව බලාපොරොත්තු නිසා අසීමිත පව කරන්න පුළුවන්. අදමහා නරකයේ උපදින පව කරන්න පුළුවන් අසීමිත වටිනාකම ලබා ගන්න. වටිනාදී අසීමිතයි කියලා හේතුව නිසා. දැන් මංකොල්ල ගන්න මිනිස්සෙක් මග රැකලා ඉන්නවා. සෙනගෙන් එන දේවල් මංකොල්ල ගන්න. මේ එනවර රුපියල් ලක්ෂයක් දස දහයක් අරගෙන තමයි ওই මිනිස්සයා ඉන්නේ කියලා දැනගත්තු. අර මිනිස්සයා මොකද කරන්නේ? ගාලා හරි කපලා හරි කොටලා හරි මරලා හරි අරක ගන්නවා කියන එතර බලවේගකින් අර පුදු ගිරා පසුපස හබා යනවා. අවුරුම් ගන්න බලන ඒ ක්‍රමින් කෝකින්. ඔය මිනිස්සයාට තව කෙනෙක් ගැන අහන්න හම්බ වෙනවා. අන්න අර මිනිස්සයාට රුපියලා තියෙනවා. එයා දෙකෙන් රුපියලා. අර මංකොල්ල ගන්න වනය මිනිස්සයා දැන් ඉතින් මරලා හරි රුපියල ගන්නවා කියලා යනවා. අර වගේ දැඩිවීමක් වෙනවා. වෙන හේතුනේ. මොකද රුපියල් ලක්ෂේ මහ වටිනාකමෙන් හිතන රුපියල මොන වටිනාකමක්ද කියලා වටිනාකම බෑ. මොකද යම්කිසි බුද්ධලේකට ඉන්නකොට රුපියල් ලක්ෂේ රුපියලේ වටිනාකම වැස්සා නම් එහෙම. රුපියල් ලක්ෂේ ආත්මේ දාන්නේ නැහැ මෙහෙම වරන්නේ යනවා. මංකොල්ල කන්ද යනවා. එයාට වැඩක් නෑ. දස ලක්ෂේ රුපියල වැස්සා වටිනාකම යම් බුද්ධලේකට. දස ලක්ෂයක් දාගෙන ගියත් ඒ බුද්ධලයා එක්කලා එහෙම එකක් කරන්න තමයි එයාට වටිනාකමක් නෑ ඒ. මෙන්න මේක අසීමිත වටිනාකම සීමා වුණා කියන්නේ. මනවලන් රූපවල වටිනාකම සීමා වෙනවා. ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ වටිනාකම සීමා වෙනවා ආරි සත්‍යෙටපත් වුණා. අනිත් අසීමිත බලාපොරොත්තු නිසා කරන අසාධාරණ කරන් කිසිම හේතුවක් නැතුව යන අයත් අභාග්‍ය භාවයටපත් වෙනවා. මේ සීමා වෙච්ච පුද්ගලයා. මේ සීමා වුණේ නිකන් කාගේවත් වචනයක් අහලා නෙමෙයි. ඇත්ත යථාභෝධය තමයි ලබලා. සත්‍යය දැකලා. සත්‍යය දකින්න ලැබෙන තීරණය තමයි ලෝකේ අසාරයි. හිතායින සාරත්වයේ වැ නැහැ. මෙන්න මේ අවබෝධය ලැබෙන බුද්ධයාට මේ මොහොතත් එක ලැබෙනා වූ දෙයක් තමයි වටිනාකම බහැලා යන්නේ. වටිනාකම වැස්සනම් ලෝකේ අසාධාරණකලේ වටිනාකමක් හිතාගෙන වටිනාකම සමාවේශයට ගන්න. ඒ බඳු වටිනාකමක් බහැලා ගියා නම් බිඳුවරව වැස්සන බයින් හරි හතුන හසේ. එදකම්ම බිඳුවර වටිනාකම බහින්නේ නැහැ. අනික හැම කෙනෙකුට ඒ මතමේ තියෙනවා. සෝවාන් සුද්ධලයට වටිනාකම හුඟාක් බහැලා කොහොම පුංචි කොටස ඉතුරු නම් මගපල් ලැබුව දැන්පත්. ඉතින් එතෙන් පටන් එබඳු පන් පස් යම් කිසි කැඩෙන්නේ නැති වෙන පංචශීලයක් ඔහුට ලැබෙනවා. මෙන්න මේ සීලයේ ප්‍රඥා මුල්ගෙන ලැබිච්ච නිසා. මෙන්න මේ සීලය සමාධි සංවර්ධනික සීලය කියලා කියනවා. සමාධිය කරාගෙන යන සීලය. අන්නේ සීල කැඩෙනවා. අභ්‍යන්තරේ පාරිශුද්ධ නැහැ. වතක් නිසා රැකගෙන ඉන්නවා. අදිස්ථානයක් නිසා රැකගෙන ඉන්නවා. නමුත් ඔහුගේ හිත වික්ෂිප්ත වෙනවා. මොනවා කරන්නද වෙන දවසක නම් මේ ඉත්‍යාව අල්ලගෙන යනවා. අද සීල් ගත්ත හින්දා කරන්න දෙයක් නෑ. අර ගත්ත අදිස්ථානයේ තැන දීලා ඒ හින්දා යනවා මිසක්. ඔක මරන්නේ නෑ මම කියන එකක් එන්නේ. ඒ අදහස හරි නෑ. අදට මරන්නේ නෑ මේ ඔකද හේතුව. සමාදන් වෙලා ඉන්නේ. අදහස ඔච්චරයි. අන්න කෘතඥ බුද්ධලයාගේ සීලේ අකණ්ඩ සීලයක් අචින්ද්‍ර සීලයක් නෙමෙයි කිව්වේ ඔකයි. ඒක කැඩෙනවා. ඒක බල නෑ. ඒ පිළිදෙම විශ්වාසයේ ශ්‍රද්ධාව මුල් බැහැගත් එකක් නෙමෙයි අමෝලික ශ්‍රද්ධාව. අමෝලික ශ්‍රද්ධාව කියලා ඔකට කියනවා. ඔනේ අමෝලිකා ශ්‍රද්ධාව තමයි සාමාන්‍ය සිල්ගත් පුරුතඥයෙකුට තියෙන්නේ. මුල් බැහැගත් ශ්‍රද්ධාව කියන්නේ ලොකු විශ්වාසයක් තියෙනවා සත්‍ය පිළිවන් දැකලා. ඒකේ වරද දැකලා. ඒ පිළිවන්ව ඇති වෙන්නා වූ ඇකලුම් බව. පාපීත ලැජ්ජයි බියයි කියන තැනටපත් වෙන්නේ ඒකේ. ඉතින් මේ පුද්ගලයාගේ සීලයේ සමාන කරන්න බෑ වතක් රැකෙන්නේ උපසම්පදා වතේ ඉන්න හාමුදුරුවා. කෝරියා සංවර හිවිය කියන උපසම්පදා වත රැකෙ ඉන්න හාමුදුරුවෝ ඉන්න පුළුවන් හැබැයි පුරුතඥයන් සීලයක්. අර ගිහිව ඉන්න සාමාන්‍ය කටයුතු කරන කටයුතු කරන ඉන්න ගිහියෙක් ඉන්න පුළුවන් සෝවන්න. එයාට සීලයක් තියෙනවා. හැබැයි එයාට සම කරන්න බැරි වතක් තියෙනවා. අර උපසම්පදා විසුණු වහන්සේලා. වත රැකගෙන ඉන්නකම් ඒක හරියට රකිනවා නම් ඒක ශ්‍රේෂ්ඨත්වයේ උන්වහන්සේලා ගරු කරනවා. සහතන් වහන්සේ හා සමානව ඉන්නවා කියන එක තමයි අන්තිම උපසම්පදා පුද්ගලයාගේ වත. උපසම්පදා භික්ෂුන් වහන්සේගේ වත. හැබැයි ඒක වතක්වත් අවශ්‍ය නැහැ. අරිහත්ත්වයටපත් වෙන කියන්නේ වත් එකක්වත් නෑ. මම මේක කරන්නේ නෑ මේ වරද කරන්නේ නෑ කියන අදිත්‍යාන කර කර ඉන්න දෙයක් නෑ. එහෙම කරන්න හේතුවක් හිතක් නෑ. ඒක උන්වහන්සේ වත් ඉක්මෙව්වා. නයි සීල වතං හෝතු උපජ්ජන්ති තථාද වතේ පිහිටවාගෙන ඉන්නේ නෙමෙයි බුදුන් වහන්සේ පහළ. ඔය වත ඉක්මවලා කෙලවරට යන. අට්ටක් කරා තීනි පදා සම්බුද්ධ වෙන ප්‍රකාශිත. අකුරු අටක් පදසන බුදුර ප්‍රකාශ කරා මෙන්න මේක දෙන්නේ. එන අපි වතේ විතර හරියන්නේ නෑ. ඔකෙම බාලයාගේ පොඩි වැඩක් ඉතින් මොන්ටිසෝරි වගේ අවශ්‍ය දේ කරගන්නවා මිසක් වතේ ඉඳගෙන වත ඉර වෙලා වතේ කෑකෝ ගගන් ඉන්න දෙයක් අපිට නැහැ. යම් කිසි පාප කර්මයක් නොකෙන්න සත්‍යයේ මනස හදන්න පුළුවන් නම් අකුරු 8යි පද 3යි තුලින් ඕක කරන්න. අත් චක්‍රා තියෙන පද අනිච්ච දුක්ඛ අනාත්ම. ඔන්න ඕක තෝරාගත්ත දාන. නිරාය ආසේම මනස පිහිටනවා සත්‍යයේ. එදාට පාපේ නිදහස. අපි කරගත්තේ ඉති අන්නේ දෙන්න පත් වෙන එක. අන්නේ සීලේ සමාධියට හේතු වෙනවා. සමාධිය ප්‍රඥාව වර්ධනය කරන ඉහෙල්දම ගෙනියනවා. මෙන්න මේකයි ආර්යයන්ගේ සීලය කියන්නේ. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? නිවන අරමුණු කරගන්නේ මේ වතෙන් නෙමෙයි ඔන්නෝ කියන සීලේ. නැහැ සැදැහැයින් බණහන වෙලාවක පුද්ගලයාට ධර්මාභෝධය ලබා ගන්න ඕන කිසි යෝගියා චිත්ත ප්‍රහදින් බණහනපත් වෙච්ච වෙලාවක බුදුරණන් හතේ දේශනා කරන ඔහුගේ මනස දස අකුසලයේම වෙන් වෙලා තියෙන වෙලාව. තදංග ප්‍රහාණය කියලා එකට කියනවා. චිත්ත ප්‍රහදින් බණහන හිත යොමු කරගෙන ඉන්න තාක් කල් වල ප්‍රාණඝාත චේතනාවක් ඒ මනසේ නැහැ. සමාදන්ුනේ නැහැ. පොරවර වංචා කරන සුරාසු දුරාචාර බොරු කේලම් පරිසවාදන පළාප මේවට යන චේතනා මානසිකත්වයක් ක්‍රියාවක් පහළ වෙන්නේ නැහැ. ලෝභය තරහවක් මෝඩකමක් එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දසාකුසලෙන් තොර වෙච්ච අවස්ථාව. මෙන්න මේ දසාකුසලෙන් තොර වෙච්ච අවස්ථාවක කියන බණ වැටහෙනවා. ප්‍රඥාවට අවශ්‍ය පසුතලෙ එතන තියෙනවා. දැන් බණ ධර්ම ශ්‍රවණය කරනවා නම් පහදුම් හිතකින් ධර්ම ශ්‍රවණය කරන කෙනාට ධර්මාභෝධයට අවශ්‍ය කරන ශික්ෂණය සදාංග ප්‍රහාණයෙන් එතන ලැබිලා තියෙනවා. පංච නීවරණ තව ක්‍රමයකින් කියනවා නම් දස අකුසල් කියලා කියන්න පුළුවන්. දස අකුසල් කියනවා නම් ඒකට පංච නීවරණ කියන්නේ ඒකයි කියන්නේ. මං බණහ සැදැහැයෙන් බණහන පුද්ගලයා ඒ බණහන මොහොතේ ඉන්නේ පංච නීවරණයේ වෙන් වෙලා. නීවරණ හවතේ කරලා. මෙන්න මේ සමතේ විදර්ශනාවට හේතු වෙන නිසා විදර්ශනාත්මක වන්නාව ධර්මදේශනාව ශ්‍රවණය කරනකොට ධර්මාභෝධය ලැබෙනවා. ඊට පස්සේ ප්‍රඥාව තුනේ ඔහු පාලනය කරන ඉඳගත්තේ අර වගේ සීලිය ඇතිවිලා නෙමෙයි පැහැදුම් හිතකින් ඉඳගන්නකොට ඒ ස්ථානයේ තදංග ප්‍රහාණිය වූ සීලයක් ලැබලා තිබුණා. ඒ පාදක කරගෙන ප්‍රඥාවට මුල පිළලා ධර්ම ශ්‍රවණය කළා. ප්‍රඥාව ලබා ගත්තා නම් ප්‍රඥාවේ තීරණේ පටන් ගෙන ඔබ නැගිටිනවා. එහෙනම් මාර්ගඵල ලබලා නැගිටා කියන්නේ ප්‍රඥාව ලබාගෙන නැගිටනහන්. එතෙන් පටන් ඔහුගේ මනස ප්‍රඥාවෙන් පාලනය කරනවා. ඔහු ඉතින් පිළිහිටවා ගන්න එකක් අවශ්‍ය නැහැ. අන්නේ නිසා ඒ පුද්ගලයා සීලයක් හැදිනවා. අන්නේ ලැබෙනා ශික්ෂණය ඔහුට පුළුවන්. පෙර මගියේ මනස මුලාව නිසා මේ ලෝකේ හැරි වටිනවා කියුව නිසා මෙන්න මේ බඳු දූෂිතයක් තත්ත්වෙන පත් වෙලා ලෝභයේ ද්වේෂයේ මොහයේ ගැන ගිනිගත දැවුණා. දැන් මට මේ බඳු අදහස් නැහැ. නිසා මගේ හිත කය වටිනේ සංවරයි. මෙන්න මේ මත්තම. අන්නේ සංවරත්තේ සිහි කරනකොට කියනවා විසුද්ධ වූ සීලේ සිහි කරනවා කියන. සමාවිසින්පත් තුන ඒ සීල ගුණේ සිහි කරනකොට මෙන්න මේක දැන් සීල විසුද්ධිය සිහි කරනකොට චිත්ත ප්‍රසාදය නැගෙනවා. අන්නේ නිරාමිත ප්‍රීතියක් ඔහුට ලැබෙනවා. පෙරතිබුණු 10 නිමවිච්ච 10 නැතිවිච්ච ඒ ස්වභාවය ආවර්තනා කරනකොට ඇති චිත්ත සාන්තිය සිහි වෙනකොට චිත්ත විසුද්ධිය ලැබෙනවා. මෙන්න මේ චිත්ත විසුද්ධිය සිහි කරනකොට අවංකත්වයේ පෙර නැති අවංකත්වයක් මල්ලඟ දැන් විද්‍යාමාන. මගේ වචනේ පෙර වාගේ දුච්චරිත නැහැ. කිලිටි නැහැ. වචන පිළිසිදු. මගේ හිත ඉස්සර වාගේ ලෝභ දේශ මොහයන් දුවන්නේ නැහැ. මගේ හිතවිලි පවිත්‍රායි. මට දෘෂ්ටියක් නැහැ මේ ලෝකෙ තැන් තැන් අල්ලගන්න. ලෝකෙ කොහොම අනිත්‍යයි දුක්ඛයි නැත්තා කියලා දැකලා ඉවරයි මට අල්ලන්න දෙයක් නැහැ. ප්‍රබහ අස්සරයි. තැන් තැන් අල්ලගෙන විහිවීමට සරණ බලාපොරොත්තු වෙනවා මරි දැන් නැහැ. ඔන්න ඔහුට හටගත්ත ඔහුගේ සීල ගුණේ. මෙන්න විසුද්ධිය. එන අවංකයි පිරිසිදුයි පවිත්‍රායි ප්‍රභාසරයි අවංකයි පිරිසිදුයි පවිත්‍රායි ප්‍රභාසරක දහම අවබෝධයෙන් යම් දුස්ත්‍යයක් අත්තරනම ඔය විදිහේ තේරුම් ගත්තා නම් සීකරන පටන් ගත්තා නම් ඔහු අමුතුවෙන් ගොඩනගාගත් එකක් නෙමෙයි මේ සීකරන්නේ. මෙච්චර කල් අවිද්‍යාවෙන් ගොඩනගාගත් එකක් පිටගියේකේ ස්වභාවයෙන් මේ සීකරන්නේ. නෑ අල්ලාගත් දෙයකින් නිවන් දකින්නව නෙමෙයි අත්‍යරපු தત્ත්වයේ සීකරනකොට චිත්ත ප්‍රහාදීනවා. මෙන්න මේ චිත්ත ප්‍රහාදීන් අත්තරීමේ නොවැල්මේ විදීමේ සාන්තිය හිතට මතුවෙනකොට ආර්ය ධානයේ හේතුකාරක වන මානසිකත්වය හැදිලා. මෙන්න මෙයක් ලැබෙනවා විසුද්ධ චිත්තයක් නැත්නම් ධානලාභී චිත්තය පහළ වෙනවා. මේකට අමුතුවෙන් කවුරුවා කියා දෙන්න දෙයක් නැහැ. බීජය හරි එකක් හිටුවා ගත්තා නම් එන පොලේ හැඩ ගහන්නත් ඕනේ. එහෙම හේතුත් තියෙනවා. මේක එන පොලේ කොහොමද කියලා කාගෙන්වත් අහන්නත් ඕනේ. හොඳ බීජය රෝපණය කිරීම සාර්ථක කරන්න. අපි එකක්වත් දැන්නේ නැතුවට එන්නේ වෙන පොලයක් නෙමෙයි. ඒ බීජයට අනුකූල පැලයක් හැදෙනවා. ඒ බීජයට අනුකූල ගහක් හැදිලා, පොළ හැදිලා, දළු හැදිලා, මල් හැදිලා, ගිරි හැදිලා ඔක්කොම ඇදින්නේ ඊට අනුකූලව. හැදුනට පස්සේ බලපුවාම කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. බීජයට අනුකූල හැදිච්ච ගහේ ගෙඩිය මල පොලේ ඔක්කොම දැනගත්ත හැකි සාතු කරමු කෙනාට. මෙන්න මෙයාගේ ආර්ය මාර්ගයේ ස්වභාවය ඕකයි. ආර්ය මාර්ගය තුල යනකොට මේ මොන සීලයේද මේ සමාධිය කොහොමද එන්නේ? ප්‍රථම ධානයේ කොහොමද? ද්විතීයි ධානයේ කොහොමද? ඒක හැටි කොහොමද කියලා කාගෙනවත් අහහින්න අවශ්‍ය නැහැ. මුල හරිනම් අගට යනකම හරි එක හම්බ වෙනවා, චක්‍ර වැඩි එක හම්බ වෙනවා. ධර්මයෝ ධර්මයෝ පවත්වයි, නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මයෝම ධර්මයෝ පුරවයි. මේ අපිට කරන්න දෙයක් නැහැ. අපි අහගන්න ගියාම පටලවා ගන්නවා. ඒක කිව්ව එක හරියට කිව්වත් අපේ දෘෂ්ටියට ඒක අරුවෙන්නේ ගෝචර වෙන කරුණ තිබුණ නැන්නා. අපි වැරදි ආකාරයෙන් ඒක විසඳ ගන්නවා. හරින අපි හිතා ගන්නවා මේ කිව්වේ මෙහෙම එකක්. දුලියන් දූරියන් ගෙඩිය කට තියෙනවා මෙහෙමයි කියලා කිව්වට පස්සේ දූරියන් ගෙඩිය දැකලා ඉන්නා පොස් දැකලා තියෙනවා. එකපාර මත වෙන්නේ පිට ලෙල්ල කට තියෙනවා කියන පොස් කට්ට. තරංග ඉදට ඉන්නේ මම තාම දැකලා තියෙන එක නිසා. ඒ මොතේ ඔහු අරගන්න නිගමනේ මොකද්ද? ආ එහෙනම් පොස් කටුවායි කටු වෙන්න ඔය කියන්නේ. අන්න ඔහුලඟ නොතිවිච්ච නිසායි දැත්තේ. දූරියන් ගෙඩිය කට තියෙනවා කියන එක පොස් ගෙඩිය කට තියෙනවා කියන දෙකම හරි වචන දෙක හරි. හැබැයි කටුවල ආකාරය කියලා දෙන්න බැහැ. ඒ වචනේ එහෙම කිව්වා. වචන දෙකම බොරු නෙමෙයි. කොස් ගෙඩියේ කට තියෙනවා, දූරියන් ගෙඩියේ කට තියෙනවා කිව්වොත් මේ දෙකම හරි. හැබැයි කටුවල ආකාරය එතන කිව්වේ නැතුව නේද? කිව්ව ටික හරි. කොස් ගෙඩිය විතරක් දැකලා තියෙනවා නම් දූරියන් දැකලා තිබුණ නැහැ. ඔහුගේ මනස රැවටිලා කොස් කට්ට යනවා දූරියන් ගෙඩිය කට්ට කියනකොටම ඒව කට්ටක් වෙන්න ගියේ. මෙන්න මේ වගේ අපි මේ ලෞකික වන්නාව එක එක සමාධි ඕවා ලබාගෙන තිබුණා. ලෝකෝත්තර වූ ආර්ය සමාධිය අපි කවදාවත් ලැබු නැති එකක්. මේ රාජ්‍ය මොකද සිද්ධ වෙන්නේ? නොදත් දත්තයක් කොහොමද අපි නොදත් දත්තයක් කොහොමද ලබා ගන්න? ඊ දත්තේ නැත්නම්. නෑ ආර්ය මාර්ගයේ ධර්මියෝ ධර්මියෝ පවත්තලා මතක කරලා දුන්නාම තවන් තේනවා මෙන්න මෙතෙක් කල් නොදැපු පෙර උබ්බේ අනනුසුතේසු ධම්මේ. පෙර නොඇසු වූ ධර්මයක් ක්‍රිය හැපහල වෙනවා. ඒක අහලා තිබුණ නෑ ලෝකෝත්තර ධර්මවල ස්වභාවය දැනගෙන තිබුණ නෑ ඉතින්. මාර්ගය අනුගමනය කරන හිටවගත්තේ බීජය හරි වාගේ මූල ධර්මය හරිනම් එතන පටන් ගන්නේ වැඩින්නේ ඒ ධර්මයට අනුව නිසා එතෙක් නොඇසු විරු ධර්ම පහළ වෙන පටන් ගන්නවා. එතෙක් නොඇසු විරු නොදැනුණු සමාධිය කොහොමද ලැබුණාම දැනගන්න මේ සමාධිය තමයි මේ ආර්ය සමාධිය. එතකොට කවුරුහක් කියadenne දෙයක් නෑ කියadenne පුළුවන්කමකුත් නෑ තමන්ටම අවබෝධ වෙනවා. මෙහෙමයි ආර්ය සමාධිය තෝරගන්නේ. මුල හරියට ගෙනියන්න ඕනේ එච්චරයි තියෙන්නේ. ඒකට අවශ්‍ය පසුතලයේ හරියට දැනගන්න ඕනේ ධර්මානුකූලව. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් ගත්තා. අපි දැනගන්නවා ලෝකේ මොනවා පිළිබඳව හිත තියන්නේ. ලෝකේ මොනවා හොඳයි කියන්නේ. මෙන්න මෙතෙන්ටයි බහින්නේ අන්තිම. හොඳයි කියන එකක් නැත්නම් ඒ අවබෝධය වැඩි වෙන්න. ඔහු යම් තරමක් මේ ලෝකේ කටයුතු කරගෙන ගියේ හොඳයි කියලා හිතාගෙන. ඒ සියලු පුතත්ජන කටයුතු එකින් එක විදිගින යන. නිදහස් වෙනව දකින්නවා මෙච්චර කල් කිසිම දවසක නොලැබු සත්‍යයක් ලැබුණා. මොකද පෙර අල්ලා ගැනීම මුල් කරගත්ත දේ පිළිබඳ ප්‍රශ්නමයි ආවේ. දැන් එන්නේ අත්හැරීමේ නිදහස දකින්න ප්‍රශ්න. අන දකින්න. අත්හැරීමේ ස්වභාවය නිසා පහළ වෙන ක්‍රමයක් තියෙනවා. විසුද්ධි හත වැඩිනවා. ඒක සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතර විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා. සප්ත විසුද්ධිය ක්‍රමානුකූලව වැඩිනා පෙර නොයසු විරු දහම් දකින්න. මේ ක්‍රමය. එහෙම නැත්නම් මේ ප්‍රථම අධ්‍යයනයේ මේ ද්විතීයි අධ්‍යයනයේ මේ තෘතීයි අධ්‍යයනයේ මේ චතුර්ථ අධ්‍යයනය කියලා ලැබුණාට පස්සේ දකින්න. මෙනෙහි කරලා බලනකොට ආවර්ජන කරලා බලනකොට සත්‍යවේශා ඥාන පහළ වෙනවා ඒක දකින්න. ඒ තුලින් දැක් ගන්නවා මේ අහවල් ධ්‍යාන, මේ ආකාහානංචයතනේ, මේ විඤ්ඤාණංචයතනේ, මේ ආකින් සංඥාතනේ, මේ නේව සංඥාන ආසංඥතනේ, මේ නිරෝධ සමාපත සමෝධ. කාගෙන්වත් අහගන්න බැහැ. මුල පටන් ගත්තා නම් අගට යනකන් නවතින්නේ නැහැ. ධර්මියෝ ධර්මියෝ පවත්තයි, නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මියෝම ධර්මියෝ පුරවයි. ධර්මියෝම ධර්මියෝ පුරුණා නිර්වාණ ධර්මයේ අතුරු කරගෙන යනකොට නිර්වාණය සම්බන්ධ වෙන සියලුම ඵලිය ලැබෙනවා. ධ්‍යාන මාර්ගඵල සියල්ලම ලැබෙනවා. ලැබුණාට පස්සේ තමයි එතෙක් නොදැක වූ නොදත් දී පිළිබඳව තමන්ට අවබෝධය ලැබෙන්නේ. ඒ දාකා ලෝකයාට කියා දෙන්න බැහැ. ඒක මෙහෙම එකක් කියේ. කියා දෙන්න ක්‍රමයක් නැහැ. මොකද හේතුව? ඒ જાති අවබෝධය ලෝකයාට ලැබිලා නැති නිසා. ඒම සාන්තයි ඒම ප්‍රණීතයි කියලා කියනවා. ඒතං සම්පං ඒතං පණීතං කිය වාක්‍ය කටපාඩම් කරගන්න. යදි දං සබ්බ සංකාර සමතෝ සබ්බෝපති පටිනිසග්ගෝ තණ්හාකේ විරාගෝ නිරෝධෝ නිබ්බානං. කටපාඩම් කරගන්න. ඉතින් අපි අහනවා මොකද්ද මේකෙන් කියන්නේ? තණ්හාව ක්ෂය කිරීමක් ඇද්ද, විරාගයක් ඇද්ද, නිරෝධයක් ඇද්ද? ඒ සාන්තයි ඒ ප්‍රණීතයි ඒ සුභ නිදහස් වීම යුක්තයි. ඉන් අපි ඔබ දැන් වචනෙන් ඇහුවට අධ්‍යක්ෂේ නැහැ. අපි කියනවා අපි දරුවෝ පැත්තකට දාන දේපල ඉරකරන් ගෙවල් දරවල් ලොකම පැත්තකට දාන ඔයා යන්නේ ගල් ගේකට යුරෝපෙ දාගෙන ගිහිල්ලා නම් පාත්‍රයක තරින්න ගිහිලා ඉඳමු. අර ගිහි ගෙයි කිවිච්ච ඔක්කොම දුක් කරදර ඉවරයි. දැන් පිළිගනින්. ඒ දාසන්තන් කියන බල හතරෙන් දියු කිය කියලා පන්න ගත්තොත් යයි. අනේ මගේ පවුල විරාහ කරන්න හදනවෝ, අනේ මගේ දේපල ගන්න හදනවෝ, මං අතර මං කරන්න හදනවෝ කියේක මට වෙච්ච අපරාධයක් කියලා අඳයි. එහෙනම් අනේ ඒතන් සන්තන් ඒතන් පරිතන් කියේ යයිදර ගල්කේ. අනේ හිතලා බලන්නකො අපි කිව්වේ එක අපි කොහොම අපි ළඟ. ඔබට එහෙම අවස්ථාවක් උදා වුණා නම් අනිත් කින අබුදරුවෝ ඔක්කොම කිව්වනම් ආ ඒ සාන්තියේ ප්‍රින්ටේ ගන්න යන්න අපි ගන්න හොයන්න ඕනේ නෑ. දේපල හොයන්නත් ඕනේ ඒවත් බලා ගන්න. යන්න යන්න දැම්මම යන්න. ඒතන් සන්තන් ඒතන් පයිතන් උඩ පැනලා යයි. කිව්වේ කදී. අන්න බලන්න ඕනේ එක. ඉතින් එතකොට අපි කොහොමද නිවනේ ඒතන් සන්තන් ඒතන් පරිතන් කියන එක අත්දකින්න තුරු අපිට පුළුවන් දෙක දැක ගන්න තේරුම් ගන්න. අර පුතඥාන අවස්ථාව කොහොමද මරාගෙන වැරනවා බොල කොපි ඔක්කොම පන්න මං ඉන්නවා කියලා ඉන්න නිසා අපි යයි. ওই જાති එකක් නම් කියයි. මට පාළුවේ ඉන්න බෑ. කවුරුවා කතා කරන්න කෙනෙකුත් නැහැ. ඒතන් සන්තන් ඒතන් පරිතන් කියලා ආර්යෝ එකට කියනකොට. අනාර්යෝ එක එහෙම කියනවා. ආ අපි කතා කරන්න ඉන්නත් එපා. ඔයා ගිහින් සාන්තිය ප්‍රින්තිය ලබා ගන්නකො එන්න එපා කලාවත් හරි. ඔය කොහෙද මෙහි ඉඳ හදන්නේ? යන යන යන. ඉතින් තමන් ගේර බලා ගන්නවා. ඒතන් සන්තන් කියලා අපහු ඇරි. මොන කරදරයක්ද මට මෙතන ඉල්ලගෙන මේකද හිර වෙලා. හිරේ වැටෙනවා වගේ. කවුරුත් ඒ කතා කරන්නවත් නැහැ. වීරුවත් අහලුවක් කරන්නවත් නැහැ. අනේ ජීවිතේ මට වෙච්ච හැටි. ওই જાතියක් හිතේ. අනේ හිතලා බලන්න ඕන. එහෙනම් මේ ධර්මයේ තුලින් අවබෝධයක් ලැබුව කෙනාට ඒ මත්තම සාන්ත හැටියට ප්‍රණීත හැටියට පේනවා මිසක්. ඒ අවබෝධය නොලැබුව හරිය පේන්නේ නිවීමක් හැනසීමක් හැටියට නෙමෙයි. නැත් දැක්කට හරියන්නේ නැහැ. දැකපු එක අත්දකින්න ඕන. තර්කානුකූල මනසක් අපිට ගොඩනගිනවා. අල්ලා ගත්තාම දුකයි, අත්හැරපුවාම සැපයි කියන එක ඇත්ත කියේ. හැබැයි ඔයක දැකීම පහළ වුණාට අත්දැකීම පහළ වුණේ නෑ. ඒ නිසා මොකද වෙන්නේ? අත්හැරපුවාම හරි පහළුයි. ඔය හැඟීමයි එන්නේ. ඒ හැඟීම එනකන් නිවන් දැකලා නෑ මේ මත්තම. යමක් අත්හැරපුවාම සැනසුමයි කියන තමයි වැටහෙන තත්ත්වයක් ආව නම් ඒ තරමින් නිවන් දැක. ඕකේ නිවන දරගන්න ඕනේ. මේ පොඩ්ඩක් නිින්ද ගිහින් ඉඳලා ඉතින් ඇහැරලා මම නිරෝධයට ගියා කිව්වට නිවන් දකින්නවා. හිත ඇකිලි යන වෙලාවල් තියෙනවා. ඇකිලලා පස්සේ මොකුත් මතක නැහැ. ඒ මොහොතේ මොනවා වුණාද දන්නේ නැහැ. ඒක භාවනා කරගෙන කරගෙන යනකොට විහෙත වැටෙනවා මනසට. හිත ගමන් හිත ඇකිලි යනවා මොහොතක්. පෙර කියා ගන්න දෙයක් ඉන්නේ කොහෙද මොනවා කළාද කියලා මතක නැති වෙනවා. පස්සේ කල්පනා කරනකොට මං හිතියේ කොහෙද මොකක් වුණාද මට මතක නැහැ කියලා කියලා මං නිවන් දැක්කා කියනවා. ඔය જાතිය වල තියෙන දේ තියෙනවා. මොකක්ද දැකලා? අසන්නේ වෙලා ඉඳලා. දැනුන් නැති හින්දා නිවන නම් එහෙම අපි ඔකෝ නිවන් දැකලා. මොහොතක් දැනුන් නැතුවම නිවන නා. ඔය ඔකෝ නිදාගෙන තියෙන රෑ එළියෙනක. පැය 4ක් 5ක් මොකද දැනෙන්නේ නැති අවස්ථාවක් නැද්ද? අර නිදාගෙන හිටපු අවස්ථාවේදී පැය 5ක් විතර මොදල මුදියයිලා ගොරෝ ගොරෝ මුදියයි නා කවුරුවත් දන්නේ නැහැ. ඈනට පස්සේ මොනවද මතක? මොකද රූපය වුණාද? නෑ. දැක්කද? නෑ. ශබ්ද ඇහුණාද? නෑ. ගඳ සුවඳ ඇහුණාද? නෑ. රස ඇහුණාද? නෑ. එහෙමනම් ස්පර්ශ ඇහුණාද? නෑ. උඹට හිතක් තිබුණාද? හිතුණාද? ඒත් නෑ. මොකද වෙලාද? හොඳටම නිින්ද ගිහින් ඉති. නිින්ද ගිහින් ඉඳපුවා දන්නවද? ඒ පස්සේ ඉඳන්. ඒක නිින්ද ගිහින් ඉඳලා කියලා දන්නේ නැහැ. එහෙනම් උඹට මොහොතක් නෙවෙයි, පැය පහක් උඹ නිවන් දැකලා. උඹ නිවන් අඳුරන්නේ නැද්ද කියන්නේ වෙයි. මොහොතක අමතක වීම නිවරණ. ඒ පහ කයක් අමතක වෙච්ච ඉන්නවා ඒ ලෝකෙ. ඒගොල්ලෝ රහත් වෙලා ඉන්නේ ඔක්කොම රහත් වෙන්නේ. බුද්ධිය බල්ලොත් රහත් වෙනවා. බල්ලකට මතක නැහැ නින්ද ගියා. නම් බල්ලොත් නිවන් දකින්නවානේ හොර. ඔබ නිවන්න. රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. බුදුරණන් හදි නිවනේ පෙන්වන්නේ රාගක්ඛය කරන්න, ද්වේෂක්ඛය කරන්න, මෝහක්ඛය කරන්න. හොඳ වනා සිහිය තියෙනවා. සිහියෙන් කල්පනා කරලා බලන පෙරමර මෙබඳු දේ මෙබඳු අරමුණු වෙනකොට මෙහෙම රාගයක් අටගත්ත. කොහොද දැන් ඒ? ඒ ආගේ නිසා මට හිතයි හිතවිලි ක්‍රියාවෙන් ඊපස්සේ පෙළඹුණා. යන්න හිතුණා. ආසාද විඳින්න හිතුණා. කොහොද දැන් ඒ තත්? මේ යථාබෝධින් අසාරයි කියලා වැටහීම නිසා මට දැන් එක මතුවෙන්නේ නැහැ. පෙර මට මෙබඳු ද්වේෂයන් නැගිනවා. දැන් ද්වේෂ කරන තරම් ගැටෙන්න තරම් දෙයක් වටිනා දෙයක් නැහැ කියලා වැටහිච්ච නිසා මේ බඳු අවස්ථාවක් ආවට මට ඉස්සෙවයි ගැටෙන්නේ. නිමිලා. මුලාව නිසා මේ ලෝකෙ හොදයි කියකින් වැටුණා. දැන් මොකද? අසාරයි කියලා වැටෙන අසාරදී වැඩක් නැහැ කියලා වැටේ. කො මොහේ? යම් මට්ටමකට වැටෙනවල මේ මට්ටමට පෙරතිමුණු රාගේ නැහැ, ද්වේෂේ නැහැ, මොහේ නැහැ. අන්න ඒ මට්ටමට මං නිවන්. සාගක්ෂේ වෙලා තියෙනවා, මිත්‍යාවක් දේශක්ෂේ වෙලා, මොහක්ෂේ වෙලා තියෙනවා. අන්න ඒ තුලින් නිගමනය කරනවා මම මෙතෙක් නිවන් දැකලා. සිහියෙන් නිවන් දකින්නවා මිසක් අසිහියෙන් නිවන් දකින්නවා. අසිහි බුද්ධියක් තියෙන අසන්නයි. අසන්න බුද්ධියකටම නිවනක්. නිවන සිහි කරන්නේ සිහියෙන්. මනාසිහි නිවන කියුවේ මොකද්ද? නිජේ නැතුව යන එක නෙමෙයි. පෙර යම් රාගයක් මං සත් කළා නම්, ද්වේෂයක් දැව්වා නම්, මෝහයක් මුලා කළා නම්, අන්නේ සත් කරපු එක, දවුපු එක මුලා කරපු එක දැම්ම ළඟ නැහැ. දැන් මට සාන්ත නැද්ද? ප්‍රණීත නැද්ද? රාගේ සත් වෙනවට වඩා රාගේ සත් නොවෙනවා නම් සාන්තයි. ද්වේෂයෙන් දැවි දැවි ඉන්නවට වඩා ද්වේෂය අත්හැරනවා නම් සාන්තයි. මුලාව නිසා තේරුම් ගන්න මං මුලා වෙලා හිටියා නම් යථාර්ථයේ තේරුම් අරින් නිදහස් වුණා නම් සාන්තයි. අන්න නිවනේ සාන්තිය දකින්න. අමුතුවෙන් ගොඩ නැගුවේ එකක් නෙමෙයි. පෙරතිමිච්ච ගුණ ගොඩ අහක් කරපහා ලැබුණ ආවර්ජනා කරලා බලනකොට පෙරතිමුණ ගුණ ගොඩ මෙහෙම රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි හැදගත්ත ගිනි ගත්ත. නිමීම තිබුණේ නැහැ ඒක. දැන් මතක් කරලා බලනකොට ඒව දැන් නැති බව පේනවා. දැන් නිමිලා. නිමීම දැක්කනම් නිවන් දැක්කා. ඉවරටම නිමිලාද? ඉවරටම රාග ඉවරද? කෙස් ගහක්වත් නැද්ද? ද්වේෂයේ කෙස් ගහක්වත් නැද්ද? කපලා කොටලා මරලා දානවා කියලා කෙනෙක් ඇවිදලා එහෙම කරලා දැම්මා. උදේ ඉඳන් රෑ වෙනකන් බයින ගහන හිඟි කරන බුද්ධිලේ දැක්කා. දේශ මාත්‍රයක්වත් ඔහුගේ හිමට වතු වෙන්නේ නැහැ කියලා අවංකව දැක්කා. මුලාවට පත් වෙලා මේ ලෝකේ මං තවත් ජීවත් වෙන්නේ නැහැ, මෙතන ආස්වාද විඳින්න ඕනේ, මේ පැත්තේ ඉන්න එක හොඳයි යන දෘෂ්ටියක් තියෙනවා. ඉවරටම ඉවරද? ඉවර නම් දැනගත කළ යුතු සියල්ල කරලා ඉවරයි. නිවිලා ඉවරයි. තැනසිලා ඉවරයි. මේට වඩා කරන්න දෙයක් නැහැ. කියන කුණුගොඩ මැරෙන්නේ කවද්ද? එදා වෙනකන් ස උපදිශේෂ කරලා ඉන්නවා. න උපදිශේෂ වෙන්නේ අන්තිම මොහොතේ. එදාට පරිණාම පවදාට මේ කුණුගොඩේ තියෙන ප්‍රශ්නේ ඉවරයි. අන්න එදාට දැනගත්තා අරිහත් ඵලයේ ලැබුවා. මින් එහා කරන්න දෙයක් නැහැ. එදාට කිහිගෙන කළ යුතු සියල්ල කරලා ඉවරයි. ධම්මචර්යාව පූර්ණිය කළා. මතු කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා කියලා බුදුරජාණන් වහන්සේට ගිහිලා කියනවා. මෙලෝදි කරන්න පුළුවන් හරිය කරලා ඉවරයි. සියල්ල නොකරලා නම් එහෙම පින්නපතවන්නේ එහෙම. බුදුරජාණන් වහන්සේ එහෙම කියලා වෙලා යනවා පින්නපත. කළ යුතු සියල්ල කරලා ඉවරයි. මතු කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා කියලා පාත්‍රය යනවා පින්නපත යනවා. කවුරුත් ඇහුවොත් මොකද ඔය කොරොජි කරලා ඉවර නම් යන්නේ මොකද පින්නපත. දැන් මොකක්ද කියන්නේ? දැන් මොකද කළ යුතු සියල්ල? රාගයේ පහ කළ යුතු සියල්ලටයි, ද්වේෂයේ පහ කළ යුතු සියල්ලටයි, මෝහයේ පහ කළ යුතු සියල්ලටයි මේ කායිකත්වයේ පවත්වාගෙන යන තියෙන නැ මැරෙනකන්. එතක බලමු පහ කිරීම, කන බොන ආහාර ගැනීම, ශාරීරික මේ පිරිසිදු කර ගැනීම, මේවා කළ අත්හැර යුතු හරියට අපිට කරන්න පුළුවන් හරියටයි කියවන්නේ මේ. ඒක නොකර බැරි හරිය. සසර හේතු වෙන සසර ගමන හේතු වෙන යමක් ඇද්ද? අන්නේ ටික තමයි රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් සිද්ධ වෙන්නේ. අන්නේ ටික ඉවර කරන්නම් කොරන්න ලැහැතුවේ කුමක්ද? ඔන්න ඔය ටිකයි. ඔය ටික එහා කරන්න දෙයක් නැහැ මේක. ජීවත් වෙලා ඉන්න එක. මතු පැවැත්මට හේතු වෙන්න තිබිච්ච රාගයේ ද්වේෂයේ මොහයේ කෙලවර නම් ඒ සඳහායි මම මේ බැස්සේ වැඩි. ඒක කරගන්න. අන්නේ කරලා ඉවරයි. ඒකයි කිව්වේ කළ යුතු සියල්ල කරලා ඉවරයි. මතු කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා කිය. අරිහත් ඵලයේ උත් ගන්නා හිතේ විසුනාතර ප්‍රකාශ කළේ ඔන්න ඔය ටිකයි. හිතන්න එපා, කියන්න එපා, කරන්න එපා කියලා අරිහත් ඵල දෙනකන් එහෙම එකක් වෙන්නේ. සමහර දැන්. ලෞතර බුදු දන්නා හතේ දේශනා කරන විශේෂිතවත් ඒවා ලඟු නැහැ. මනෝ නිවාරණ සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා. සංවිත නිකාය දේවතා සංවිතේ එක්තරා දේවතාවේ බුදු දන්නා හසෙන් අහනවා. යම් යම් පෙදසක් පිළිබඳව සියලු මාස ඇසුර අත්හැරියා නම් හිතීමත් අත්හැරියා නම් ඒ පෙදේශෙන් ඔහු නිවන් දකින්නවා. සියලු දේම හිතීමෙන් කිරීමෙන් ක්‍රියාවෙන් අත්හැරියා නම් ඔහු සියල්ලෙම නිවන් පූර්ණ කරා. මේ දේවතාව බුදුරණන් හතරේ මෙහෙම කියනකොට බුදුරණන් හතරේ දේශනා කරනවා. යමක් යමක් නිසා රාගයේ දේශේ මෝහය හට ගන්නවද ඒදී අතරින් සියල්ල අත්හැරියි. යමක් යමක් නිසා රාගයේ දේශේ මෝහය හට ගන්නම් ඒකින් ඒ අතරින් එසේ නිවන් දකින්න. රාගයේ දේශේ මෝහයේ වැඩිවීමට යම් ප්‍රඥාවක් එන්න මගක් ඇද්ද? ඒක වැඩි. ඒක සිහි බුද්ධිය වඩන්න. සිහි බුද්ධියෙන් ඒ ටික වඩනකොට රාගක්ෂේ වේවි, දේසක්ෂේ වේවි, මොහක්ෂේ වේවි. අන්නේ ටික සිද්ධ වෙනවා ඔහු නිවන් දකිනවා. පැහැදිලිව බුදුරණන් වහන්සේ අර දේවතාවට උරු වෙන්නේ. දැන් අදත් එක එක බුදුබණ හැටියට බුද්ධ ඇදහිලි හැටියට පෙන්නන ඔය වාද අදත් එනවා. අදත් සමහර තැන්වල තියෙනවා. රාගී දේසේ මොහේ අතරීම නිවන කියන එකට පැත්තට වත් ඒගොල්ලෝ ඉන්නේ කැමතිත් නේ. මේ වෙන මොකක් හරි එකකින් නිවන් පෙන්වන්න හදනවා. හැබැයි බුදුරණන් වහන්සේ දේශනා කරපු ධර්මයේද කොහොමවත් ගලපන්න බැරි නිවන් නේවා. නිවිච්ච කෙනෙකුත් නෑ බලනකොට. කෝස්සාගේ මැස යන්නත් බෑ පඬිතුයා. හැබැයි කිව්වා කියන්නේ මම ඔක්කොම දැකලා ඉවරයි. ඔක්කොම ලබලා ඉවරයි. පොඩ්ඩක් ඇහනම් කුපිත වෙනවා නයි වාගේ. පොඩ්ඩක් නිකරුවෙට කතා කළොත් කවුරු හරි ඇවිල්ලා හැපෙනවා. මොකද අත්හැරලා දියේ. ඉතින් ඒක මේ ලෝකේ තියෙන මේ එක එක ඉබිදුරි ගෙටුවා වාගේ දැක්කම එකපාර උඩ ගියා වාගේ දැවුණා. මම නිවන් දැක්කද කියලා එවට හරියන්නේ නැහැ. තමන්ම හිතන්නේ මේ සම්දික්කයි දා. මේක තමන්ට දකින්න පුළුවන්. පත්‍යත්තම වීතබ්බෝ විඤ්ඤෝ ඥානවන්තින් මේ ප්‍රත්‍යක්ෂයි. මොකෙන්ද? බුදුරන් වහන්සේගේ මහණ එක බමුණෙක් ඇවිල්ලා. ස්වාමීනි මේ ධර්මයේ සාකච්ඡාතයි කියන සම්දික්කයි කියන. කොහොමද මේ කියන්නේ? කොහොම තමම දැනගන්නේ? බවුන ඔබට රාගය තියෙනවා නම් රාගය තියෙනවා කියලා දැනෙන්නේ නැද්ද? බුදුරණන් වහන්සේ ආන දැනෙනවා. ඒ රාගය නැත්නම් නැහැ කියලා දැනෙන්නේ නැද්ද? ඒක නැත්නම් නැහැ කියලා දැනෙන්නේ නැද්ද? ඉතින් හන්දිටි නේද? පෙර ද්වේෂය මට මෙහෙම තිබුණා. ඒක දැනෙන්නේ නැද්ද? තිබුණව දන්නේ නැද්ද? ඒ දේහේ දැන් නැගෙන්නේ නැහැ. නැන්නන් නැති බව දන්නද? ඒ සම්දිත්තික නැද්ද? කුමක් නිසාද ඒක කරගන්නේ? මේ ධර්මාභෝධය නිසායි ඒක වුනේ. ඒක අකාලික නැද්ද? ඒක එතන ඔහු දැක්කේ නැද්ද? ඒහිපත්තික නැද්ද? ඒක නියම න්‍යායට අනුකූල සත්‍ය නෙමෙයිද දැක්කේ? පෙර රාගයේ තිබුණා නම් මෙන්න මේ හේතුවෙන් රාගය හටගන්නේ. මෙන්න මේ හේතු නැති කිරීමේ රාගය නිරෝධ වෙන්නේ කියලා දැක්කනා. ඒක සම්දිත්තික නැද්ද? ඒ මග අනුගමනය කිරීමේ ඵලයේ Tamanta අවබෝධය නැද්ද? Taman දැක්කේ නැද්ද? දැනුන්නේ නැද්ද? එහෙනම් මෙන්න මේකයි මේ ධර්මයේ සම්දිත්තිකයි අකාලිකයි ඒහිපතිකයි ඔපනගය පච්චත්තාවේ තබ්බ විඤ්ඤෝ කියලා. අනි විග්‍රහ කරලා දුන්නා. දැන් Tamanma දකින්නවා. දැන් එහෙම නැතුව වෙනේනියගේ උඩ ගියා වගේ දැක්කහම කර්මස්ථානාචාරයෙන් අවැරි හරි හොවා. තවතරකින් අහන්නේ නැද්ද යා ගිහිල්ලා? අත් වශයෙන් මම සෝවාන්. මං හිතාගෙන සෝවාන්. කොහොමද? මං උඩ ගියා වගේ දැනුනේ. කවුද කිව්වක සෝවාන් කියලා? හා උදුරෝ කිව්වා. දැන් තමන් දැකලා තියෙනවද? තමන් උපකරණ හේතු සාධක තියෙනවද ඒක සෝවාන් කියන්නේ? අනේ දකින්න බෑ එතකොට. කිසිම හේතුවක් ඵලයක් ඉඳලා තියෙන්නේ. පෙර මට මේ ආකාරයෙන් ඇති වෙන්නා වූ රාගීට හේතු වෙන අරමුණ දකින්නකොට. එහි මගේ හිත පනස දුවන්නේ අසීමිතව. මොන තාලෙන් හරි එක ජය ගන්න මට හිතෙනවා. මොන අයිතියක් අසාධාරණයක් මොන වංචාවක් කළාද මගේ වැඩේ කරගන්න හිතෙන්නේ. දැනුත් එහෙම අරමුණු වෙනවා. හැබැයි ඒව පලාතලා මගේ මනසේ යන්නේ. සම්දිත්තික නැද්ද? තමන් දැක්කේ නැද්ද? තමන්ට වැටහුනේ නැද්ද? කොහොමද නොගියන්නේ නැන්න පටන් ගත්තේ? ඉතර මෙහෙම යන්න පටන් ගත්තේ කුමක් නිසාද? මට මෙම්මේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙහෙම ඉඳා දැක්කේ. ඒක නිත්‍යයි කියලා සුඛයි කියලා ආත්මයි කියලා දැක්ක. ඒක මෝඩකමක්. නමුත් යථාර්ථයේ මම දැනගත ඒ කනිච්චය දුක යන නැත්නම් තමයි නිච්ච සුඛාත්ම දෙයක් ලෝකේ නැහැ කියේ. මෙන්න මේ දහම් ඥාය තුලින්. ඥාය තුලින්. මට වැටහුණා මේ ලෝකේ සාරත්වයක් නැහැ කියලා. හේතු ඇතුව මම සාරත්වයක් නැහැ කියලා දැක්ක. අන්නේ සාරත්වයක් නැහැ කියලා දැකීම නිසා පෙර මට තිබුණ නම් ඒ අරමුණ කෙනෙකුට ඒ පැති හඹායන අසීමිත බලාපොරොත්තුවක්. ඒක මෙන්න මෙහෙමයි තුනී වෙලා ගියේ. මෙන්න මෙහෙමයි දුරු වෙලා ගියේ. හේතුඵල පේන්නේ. මෙන්න මේක බුදුරණාහිතික දැක දැක යන ගමන දැන දැන යන ගමනක් මිසක් නිචේ නැතුව යන නිවන් නෙවෙයි නම් බුදුරණාහිතේ දේශනා කළේ නෑ. මලා සිහි බුද්ධියෙන් දකින්න ඕනේ. මෙන්න මේකයි නිවන. රාගක්ඛේව නිබ්බානං, ද්වේෂක්ඛේව නිබ්බානං, මෝහක්ඛේව නිබ්බානං. රාගක්ඛේව, ද්වේෂක්ඛේව, මෝහක්ඛේව මේ ධම්මා අසංකතා. ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා මොකද අසංකතේ? මොකද සකස් වෙන්නේ නැත්තේ? සකස් නොවෙන්නේ යමද්ද ඒක අසංකතයි. පෙර රාගයේ හටගන්නා නම් අරමුණු වෙනකොට ඒක සංකතයි. දැන් ඉන්නේ නැත්නම් අරමුණාවට රාගය හටගන්නේ නැත්නම් දැන් රාගය අසංකතයි. රාගය නෑ, සකස් වෙන්නේ නෑ. අනනි අසංකතේ නිබ්බාන. රාගක්කේ නිබ්බානං, දේසක්කේ නිබ්බානං, මෝහක්කේ නිබ්බානං. රාගත්තේ අසංකතා, දේසක්කේ අසංකතා, මෝහක්කේ අසංකතා. අසංකත නිවනක් ඇති. ඒ නිවන අසංකතයි. ලෝකේ සංකතයි. සකස් වුණා. දැන් මෙච්චර පැහැදිලිව ධර්මයේ නිවන වෙන්නලා තියෙද්දි, තේරුම් ගන්න හැකියාව තියෙද්දි, Tamanටම අවබෝධ කරන්න පුළුවන්කම තියෙද්දි, මොනවා හරි හීනයක් දැකලා හරි මොනවා හරි කක් වෙන්නට පස්සේ මානසික හීනයක් පරි දර්ශනයක් දැකලා ඕක හාමුදුරන්ගෙන් අහනවා මම දැන් කොතනද ඉන්නේ? පොළොමොට්ටලේ ඉතින් ඔකට තීරණයක් දෙනවා. ඔව් එතෙන් තාන දැන් සකෘදා ගන්න. එතන අනාගාමී. එතන දැන් ඔක්කොම ඉවරයි. ওই වගේ දුන්නට පස්සේ මොකද කරන්නේ? රහතන් වහන්සේ. ඉතින් අන්තිමට බලන මොන විදිහෙන් ඔතේ දෘෂ්ටි ගලවන්නද? හරිය බයන්නේ නැහැ. ඊට පස්සේ කිව්වොත් එහෙම මොනවා කියන්නේ? එක්තරා උපාසක මව් කෙනෙකුට ඔක දීලා එක හාමුදුරු කෙනෙක් කැලේ දුසි අල්ල කරලා ඉවරයි. දැන් ඉතින් පිරුණා පාන තමයි තියෙන්නේ. බේරෙන්න බැහැ ඉතින්. මෙයා වර්ණත් කරලා තියෙනවා. පස්සේ බලනකොට එයා ඉතින් පත් වෙලා ඉන්නේ කියලා කිව්වට පස්සේ hina ගියා වාහන අහන්න ගිය කෙනාට. ඇයි hina වෙන්නේ? දන්නේ නැද්ද? අහලා හඳුරු අඳුරන්නේ නැද්ද? මෙන්න එයාගේ පටි. බලන්නක මං ගැන කියා තියෙන්නේ. එයා පටි ගතගෙන පටියක් දැම්. ඉතින් මේ ආකාරයෙන් මේ උපාසකමල් මෙතෙන්ට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා කිසිම ලෝභකමක් නැහැ. මට රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරලා ගියා කියන පටි. දැන් ඉතින් මොකද වෙන්නේ? ලෝභකම නැති නිසා රුපියල් ලක්ෂයක් හාමුදුරුවෝ පරිත්‍යාග කරලා හාමුදුරුවෝ අරිහත් ඵලෙ දීලා. දැන් බලනකොට ලස්සන ලොකු චේන් එකකුත් දාගෙන කනේ කරාබිදෙහෙකුත් දාගෙන හදන මෙහෙකලා ඉන්නකොට ආරයිකුත් ගිහලා ඕවා මොනවද? එයා වාසනා ක්ලේශේ කියන. ඒක හොයන්න යන්න එපා. සසර පුරුද්දි මං ඉතින් සිතුවරිය කියලා හැම වෙලා තියෙන්නේ. ඒකාදිච්ච පුරුද්ද තමයි මධ්‍යම කලකරාවනේ පැද්දගෙන මෙහෙම ඉන්නේ. ඒක සාවාසනා පුරුද්ද කියලා. ඉතින් මොකාර කියා දෙන්න. කොහොම වේරා ගන්න. ඉතින් මෙන්න මෙහෙම දේවල් තියෙනවා ලෝකේ. ওই දෘෂ්ටියට වැදුනොත් එහෙම මොන විදිහෙන්ම බේරන්න බැහැ. ඉතින් ඔය වගේ දේවල් තවත් තියෙනවා. ප්‍රථම අධ්‍යානෙම නායක කහණික ප්‍රථම අධ්‍යානෙ ඇත් ළඟ නාහේ මුල කහණික දෙති අධ්‍යානෙ නල්ල කහණික තෘතී අධ්‍යානෙ ඉතිමුදන කහණික චතුර්ථ අධ්‍යානෙ කියලා මෙහෙමත් දෙහන් පෙන්නේ නේවා තියෙනවා. මේවා කාගේවල කියලා එහෙම බුදුරන් වහන්සේගේ දේශනාවක මොනම තැනකම සම්බන්ධ කරන්නේ හේතුඵල පෙන්නන්න එකක්වත් ඔය නැහැ. දිව මුල හෙල්ලෙන එක බුද්ධ ඇගේ කැක්කුම ධම්ම සෝයේ සංඝ කියලා මෙහෙමත් තියෙනවා. ඉතින් ඒකත් පිළිගන්නවා තුන්රුවන් බුද්ධ ධර්ම සංඝ භාවනා කරන්නේ කියලා. මොකද්ද කියලා බුදුම වෙලා අහපුවා. ඉතින් දිව මුල බුද්ධ. සමහර එකෙක් කියපු දෙයක්. ඉතින් ඒගොල්ලන්ට වර්ධි කියන්න බැහැ. ඒගොල්ලෝ ඉතින් අර කියපු දෘෂ්ටිය හැටි ඉතින් අර ලොකු අපරාධයක් වෙනවා එහෙම කිව්වහම. ඉතින් කජු වැට බුද්ධ කොස් හැට ධම්ම දෙල්ලට සංඝ කිව්ව පිළිගන්නවා. ඇයි අරක පිළිගන්නා? ඒක පිළිගන්න. දිව හෙල්ලෙන එක බුද්ධ නා. කොස් හැට බුද්ධ කිව්වොත් ඇයි පිළිගන්නේ? හේතුවක් තියෙනද? බුද්ධ කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍යය පිළිබඳ යම් අවබෝධයක් ඥානයක් ඇද්ද? මෙන්න මේකේම පටන් ගෙන බුද්ධ පටන් ගන්නවා. මේක ශ්‍රාවක බුද්ධ. පස්සේ බුදුරජාණන් වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධය නිසා යම් ඥාන දර්ශනයකින් මිදෙනවද? උන්වහන්සේගේ අවබෝධයේ පත්‍යේක බුද්ධ. සියලු දහම් පිළිබඳ සියලු ආකාරයෙන් කිසි දැනක අඩුවක් නැතිව සර්ව ප්‍රකාරයෙන් දැනගත්තද? ලෝතර බුද්ධ. බුද්ධ උනේ මොකද්ද? අවබෝධයේ මුල් කරගෙන. සත්‍ය අවබෝධයේ බුද්ධ. සත්‍ය අවබෝධයේ උපරිමේ ලෝතර බුද්ධ. සත්‍ය අවබෝධයේ අරිහත්ත්වයට පත් වෙලා තමන්ට තේරුම් ගන්න පුළුවන් අන්නේ පරප්‍රත්‍ය රහිතව එතනම යන්න පුළුවන් වුණා එක පත්‍යේක බුද්ධ. ශ්‍රාවකයන් වහන්සේලා ධර්ම ශ්‍රවණය කරලා ඒ තුලී සත්‍ය අවබෝධය ලබා ගන්න එක ශ්‍රාවක බුද්ධ. අවබෝධයක් ලැබුවා නම් සත්‍ය පිළිබඳ අන්නේ සත්‍ය අවබෝධයේ බුද්ධ කියලා. හේතුව ඇති. ඉතින් දිව මුල කොහෙද ඔබ? දිව හෙල්ලෙන බුද්ධද? කාගේ වන? ධර්මයට කොහොමද ගලපලා කියන්නේ? ඒක බුද්ධ වෙන්නේ කොහොමද? කොහොමද ඔප්පු කරන්නේ? චතුරාර්ය සත්‍ය පිළිබඳ දකින්නාවු සත්‍යඥානෙ බුද්ධක ඔප්පු කරන්න බැයි. ඒක බුද්ධ වෙන්නේ කොහොමද? භව උද්ධ කරන නිසා බුද්ධ වෙනවා. භවයේ උදුරා දමන මොකක් නිසා? සත්‍යාවබෝධක් ඥානෙ තුලින් රෝගී අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වටහා දීලා රෝගේ අසාරත්වය වැටහිලා අත්හැරීමක් නොයල්මක් විදීමක් ඒ හේතුවෙන් සිද්ධ වෙනවද නැද්ද? දැක්කද? නැ බවී දිල්ල යනවද නැද්ද? එහෙනම් ඒ හේතුව එක බුද්ධ ඔප්පු කරන්න පුළුවන්. දිව හෙල්ලෙන එක බුද්ධ කියලා කොහොමද ඔප්පු කරන්නේ? දැන් මේ වගේ දේවල් වල කී දෙනෙක් හැවටිලා ඉන්නවද? කල්පනා කරලා බලන්නේ මහ භයානකයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතුඵල ධර්මයක් පච්චත්තම් වේදිතබ්බ විඤ්ඤෝ ඥානවත්යෙන් ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. එහෙනම් ඒකෙන් තෝරා ගන්න ඕනේ කවුරුවා කිව්වට වහල් වෙලා යන්න හොඳ නැහැ. ඉතින් පංච හීලයෙන් මේ අපි අහන්න ඉදිමේ මොකද මේක අන්තිම ප්‍රායෝගිකව මේ කරගෙන යන ආකාරය. දැන් හීලයේ ලැබුණ එකක් මිසක් හීලයේ අපි සමාදන් වුණ එකක් නෙමෙයි කියලා අපි කිව්වා. ලැබුණේ කුමක් නිසාද? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ පිළිබඳ මනා නුවණින් මෙනෙහි කරන්න පටන් ගත්තාම ඇති වුණා වූ ධර්මාභෝධයක් ලැබුණාද? ධර්මාභෝධයේ තුලිමතු වෙච්ච එකක් සීලය. එහෙනම් මේ ටික අයින් වුණාට පස්සේ තවත් යම් ටිකක් ඉතුරු වුණා නම් දුස්චරිතයක්. නැහැ යම් කිසි ආකාරයෙන් කඩකිලක් ඉතුරු වුණා නම් හිතේ. කාමයේ, ලෝභයේ, ද්වේෂයේ, මොහයේ හටගන්න තව කොටසක් ඉතුරු වුණා නම් අපාගත කරන කොටස ඇරෙන්න හොවන් පුදියලට ඉතුරු වුණා නම් ඒ ටික නැති වෙන්නේ කොහොමද? ඒ ටික ඇති වෙන්නේ කොහොමද බලන්න ඕනේ. යම් කාම රාගයක් තියෙනවද? ඒ කාම රාගයට විරුද්ධ වෙන දෙයක් අගහා ගැටීමක් තියෙනවද? ඒ හරිය තව ඉතුරු නම් ඔන්න ඔය ටික තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඉතුරු ටික. යම් කාම රාගයක් ඉතුරුද? ඒ පස්සේ හඹා යනවා ඉතුරු මට්ටමේ ටිකට. ඒකට විරුද්ධ දෙයක් ආපුහම ඒ මට්ටමට ද්වේෂය හැදෙනවා ගැටෙනවා. ඒකත් හරි විහිදේ නැද්ද? ඒ මට්ටමේ තියෙන මූලාව. එහෙනම් අන්න ඒකේ තියෙන ලෝභ දේශ මොහ ටික තව ඉතුරු. එහෙනම් හේතුව මොකද්ද? ඉතිරි වෙලා තියෙන කාම රාගයයි පටිඝයයි දෙක නේනම් කාම රාගයේ මුල්‍ය ඇලීමයි ගැටීමයි දෙක. ඒක මොකක් නිසා තියෙන්නේ? ඒ පිළිබඳ යථාභෝධයේ තමයි මදි නිසා. මොකද යථාභෝධය? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා අසාරයි අසාරයි කියලා දකින්න ඕන ඒකාම. පංචකාමිය අසාරයි කියලා අපි හිතන දවසට නම් පංචකාමියන්ගේ මිදිලා ගියාද? කාම රාගය ඉවර නම් ගැටෙන එකක් නෑ පටිඝත් ඉවරයි. නෑ ඒ නිසා හටගත් ආව යම් විදි දුසීල කොටසක් නේනම් කොටසක් තිබුණා යම් කිසි දුස්චර්ය කොටසක් තිබුණා පාප කොටසක් කිල්ටි කොටසක් තිබුණා දැන් කොහෙද ඒකෙනු නිදා එන කාමයන් මුල් කරගෙන යම් තරම කටයුතු කරන දුස්චර්ය කටයුතු හෝ කිල්ටි කටයුතු ඒ මනසේ ඒ ටික නෑ දැන් හේතු නෑ අන්න ඒ මට්ටමල සීලය පූර්ණයි ඒ ටික වෙන්න සංවරත්තේ පූර්ණ වුණා රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව විතර කරලා නැති හරියෙ ඒකට අවශ්‍ය වන්නව හරි ගැටීම් කැළඹීම් තියෙන පොඩි පොඩි එක. රූප ලෝකේ තනතයි අරූප ලෝකේ තනතෙන් අසාරයි. ඒ වගේම ලෝකේ පැවැත්ම තියෙන සෑම සිතුවිල්ලක්ම සෑම ක්‍රියාවක්ම සෑම කතාවක්ම තුළම මට අල්ලන්න දෙයක් නැහැ වටිනවයි කිය. ඔක්කොම අතැල්ල ගියා නම් රූප රාගත් නැහැ අරූප රාගත් නැහැ වාලත් නැහැ උද්දච්චත් නැහැ අවිද්‍යත් නැහැ ඔක්කොම ඉවරයි. දැන් මොනවද කිසි වෙන්නේ? සියලු පව් කෙලවර වෙනවා. එදාට කියනවා බාහිත පාපීව බැහැර කළ පව් ඇත්තා කියලා හරි හතුනාන්සේ. අරිහත් වහන්සේගේ මෙහි අනාගාමි කියන දා බාහිත පාටි කියන්නේ. පව් බැහැර කළා සම්පූර්ණයෙන් බැහැර කළා ඉවරයි කියන්නේ. දැන් පව් කුමක් නිසාද පවතින්නේ? දුස්චර්ත කුමක් නිසාද පවතින්නේ? කිලිටි කුමක් නිසාද පවතින්නේ? මෙන්න මේ යථාභෝධයේ අඩුපාඩුව නිසා. යථාභෝධයේ පූර්ණ කිරීමේ අරිහත්ත්වයටපත් වීමට යනකොට අනිත් පැත්ත හැදිලා ඉවරයි. හදන්න දෙයක් නැහැ හැදෙනවා. මෙන්න මේ ටික තෝරගන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ හැමිලෙපින්නේ ප්‍රඥාව වඩන්න. ප්‍රඥාව මුල් කරගන්න. ප්‍රඥාව යථාර්ථය අවබෝධ කරගන්න. සීලයත් ලැබෙනවා සමාධියත් ලැබෙනවා. එහෙනම් ප්‍රඥාව මුල් කරන්න ඕනේ. එහෙනම් අපි බුදුදහම තුල මූලික බුදුදහම ප්‍රඥාව මුල් කරගෙනමයි දුන්නේ. පහු කාලවල හදාගත්තාම තමයි සීලය මුල් කරන්න පටන් ගත්තේ. ප්‍රඥාව මුල් කරේ නිවන් දකින්න වගක් තමයි බුදුදහම වාසේ දුන්නේ. විනයෙන් ධර්මයට යන එකක් නෙමෙයි දුන්නේ ධර්මයේ විනයට එන එක. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමේ ධර්මයේ දකින්නවද? ඔහු මාදාකි. යෝ විනයං පස්සති සෝමං පස්සති කිව්වා. ධම්මෝ හවේ රකති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා එතන ධර්මචාරී වෙනවා ධර්මයේ හැසිරෙනවා. එතන ධර්මයේ තුලින් ආරක්ෂා වෙනවා. ධර්මය කියන්නේ ප්‍රඥා සම්බන්ධයි. විනය කියන්නේ ක්‍රියා සම්බන්ධයි. ප්‍රඥාව සම්බන්ධ වෙන එක තමයි ධර්මය. ධම්මෝච යතා ධම්මෝ යතාතෝ තථාප්ති පජ්ජී සම්බන්ධි ධර්මයේ හැටියට දැනගෙන අර්ථවත් දැන ඊතනෝ පිළිපදින්න පිළිපදින්න කියන්නේ දෙවෙනිය ධර්මයේ පළවෙනි ගල් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමි ධර්මයේ දකින්න ඔහු මා දකින්න හැමතැනම ධර්මයේ මුල් කළේ ධර්මයේ ප්‍රඥා මුල් කළේ නැ ලෝකයේ යම් කිසි මල් අතල දෑසමන් මල් සියල්ල අග්‍රව සුවඳින් යුක්තයි ඒ වගේ සද්ධා වීර්ය සති සමාධි කියන ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පහෙන් යම් ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද ඒකාග්‍රයි හැමිලිම අග්‍රක ලැබෙන්නේ ප්‍රඥායිදී. මහන්නේ එකම ධර්මයක් වඩන්නේ. මේ ඉන්ද්‍රිය පහ භූමිය කරනවා. මොකෙන්ද? ප්‍රඥා ඉන්ද්‍රියයි. හැමිලිම පින්න ප්‍රඥාවලන්. එතන මුල. ප්‍රඥාව නැති කෙනාට සීලයක් නැහැ. එහෙනම් සීලිය මත වෙන ප්‍රඥාව තුල. එතන මත කරගන්න ඕනේ. වත තියෙන්න පුළුවන්. වත කියන්නේ කොහෙද සම්බන්ධ වෙන්නේ? වත වෙන මේක. දැන් මෙතන ප්‍රශ්නේ මේ එදා සුමන මල්කරු. බුදුන්ට මල් පූජා කිරීම. අද අපි කරන මල් පූජාව සමානද කියලා මේ අහන ප්‍රශ්නය. දැන් මල් පූජා කිරීමේ ක්‍රම දෙකක්. එකක් තමයි ලෞකික වූ කෙලෙස් සහිත වූ සසර ගමනට හේතු වෙනා වූ පින්පැත්ත එකක්. ලෝකෝත්තර වූ නිවනට හේතු වෙනා වූ ආර්ය මාර්ගයට හේතු වෙන එක තව එකක්. මේ දෙකම ලෝකේ තියෙනවා. හැබැයි ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන ආර්ය මාර්ගයට හේතු වෙන කවදාක ලෝකේ පහළ වෙන්නේ? බුද්ධෝත්පාද කාලයක ලෝතර බුදු පියාණන් වහන්සේ නමක් මතු කරලා දුන්නාට පස්සේ. අනිවාර්ය ලෝකේ කවදාද තිබුණේ? අබුද්ධෝත්පාද කාලවත් තිබුණා. හැබැයි බුද්ධෝත්පාද කාලය තුළ නිවන් දැකීමට හිදී ලෝකෝත්තර වූ කෙලෙස් නැසීමට හේතු වෙයි. යම් කිසි ක්‍රියාවලියක් තියෙනවා නම් ඒක ලෝතර බුදු පියාණන් වහන්සේගේ ලෝකෙට විද්‍යාමාන වෙනවා මිස තුන් ලෝකේ කවුරුවත් ඒක කියා දෙන්නේ කෙනෙක් නෑ. අන්නේ බුදු පියාණන් වහන්සේ කියා දුන්න එක ඒ ආර්ය ශ්‍රාවකේ යම් තාකල් ගේනවාද ඒ තාකල් විද්‍යාමානයි. ඒ තාකල් ඵල ලබා ගන්න. ලෝකේ තියෙන එක ඊට පස්සේ ගොඩ නැගිලා අබුද්ධෝත්පාද කාලේ ඊළඟ බුද්ධාන්තර යනකනුත් වෙනවා. එළිය කරගෙන යනවා. ඕකයි ක්‍රමය. නම් මල් පූජා කිරීම, පහන් පූජා කිරීම, හඳු කූරු පූජා කිරීම විතරක් නෙමෙයි. ওই ලෝකේ අපි විසින් කරන හැම චාරිත්‍රයකම තියෙනවා ලෞකික වූ කෙලෙස් සහිතව සුගතියට හේතුන පින්පැත්තක්. ඒ පින්පැත්තක් නිසා නේද සුමන මල් කරු සුමන සමන් දෙවියෝ. ඒ පින්ෙන් දෙවියෙක් උනානි. නිවන් දකින්න වැඩුවෙකින් කවුරුවත් වෙනවද? නිවන් දැකීමට හේතු වෙන ප්‍රඥාව වැඩුව කවුරුවත් වෙන්නේ? කොහොමද ඒක කවුරුවත් වෙන්නේ? පින්පැත්තෙන් සුජාතේ පැත්තෙන් ලෝකේ පැත්තේ හිකි ලෝක කෙනෙක් වෙනවා මිස. වෙනෙහි කොහොමද ලෝක කෙනෙක් වෙන්නේ? ආරි පැතර වැඩුවොත් නිවන මිස. කෙනෙක් ගොඩ නගනවා. නැ කෙනෙක් ගොඩ නගන යම් පිනක් හෝ තියෙනවා නම් කඩිතක් තියෙනවා නම් ඒක ලෝකේට ඇති අවිද්‍යාපත්‍ය පුඤ්ඤාවි සංකාරා. බුදුරජාණන් වහන්සේලා පුළුවන් පුඤ්ඤාවි සංකාරය ගැන අවිද්‍යාපත්‍ය. අපිට මේ දේවල් ලැබෙනවා බුදුරජාණන් වහන්සේට මේ වැඳලා පුදලා උපස්ථාන කරලා පින් කරගත්තාම පින් කරලා වැටුවොත්. මෙහෙම ලැබෙනවා කියන කතාව බොරුවක් නෙමෙයි. මේ ලැබෙන එකේ ආසාවක් තියෙනවා නේද? අවිද්‍යාව තියෙන එකන් ඒ ආසාව තියෙනවා. ඒ ආසාව විශ්ත කරගන්න ඒකට හේතු වෙන ක්‍රමයේ කියලා අනුගමනය කළොත් ඒක ඉෂ්ට වෙනවා. නැත්නම් ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරලා යම් කිසි විදිහේ ප්‍රබණ පැතුමක් ඇතුවොත් ඒ ප්‍රතිමත් ඉෂ්ට වෙනවා. ප්‍රඥාවේ දෙයාකාරයි. එකක් ලෞකිකයි කෙලෙසයිතයි සුගතියට හේතු වෙනවා. අනිත් ප්‍රඥාව ලෝකෝත්තරයි නිවන්ත හේතු වෙනවා. මේ දෙකේ වෙනස දකින්න නැතුව කවදාවත් බුදුමගයි ලෝකමගයි තෝරාගන්න බැහැ. ලෞකික මාර්ගය මොකද්ද? ලෝකෝත්තර මාර්ගය මොකද්ද කියලා තෝරාගන්නේ ওই දෙක තෝරාගැනීමයි. ප්‍රඥා ප්‍රඥාව කිව්වත්, ශ්‍රද්ධාව ශ්‍රද්ධාව කිව්වත් බෑ. මේ හැම එකම තියෙන දෙපැත්තක්. ලෞකික වූ කෙලෙසයිත වූ සුගතියට හේතු වෙන පින් පැත්තක් තියෙනවා. ඒකෙම තියෙනවා ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන පැත්තක්. එකම අදහසින් එකම වචනෙන් කියනවා. අදහස් දෙආකාරයක්. සම්මා දිට්ඨිය කියනවා ලෞකිකයි කෙලෙසයිතයි සුගතියට හේතු වෙනවා. එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. සම්මා සංකප්පයත් ඒ වගේ. සම්මා වාචා කම්මන්ත ඔක්කොම ඒ වගේ. ලෞකික වූ කෙලෙස් සහිතව සසර ගමට හිටින ක්‍රමයක් තියෙනවා. ඒක අබුද්ධෝත්පාද කාලෙත් තියෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් හැරෙන්නේ තව කිසිම කෙනෙකුට ඒක තියෙන ලෝකෝත්තර පැත ලෝකෙට කියා දෙන්න බෑ. ඊට පස්සේ යම් ආර්ය ශ්‍රාවක පිරිසක් එනවාද යම් තාක්කල් ඒ පිරිස නිකන් ඒ අදහස දෙනවා මිසක් ඒ පිරිස නැති දාන්න නැවතත් ඒ අදහස මතු කරන්න බෑ. මේ කටි දුර්ලභයි. සද්දම්ම පරම දුර්ලභෝ කිව්වේ ඕකයි. සද්ධර්මය කියන්නේ මොකක්ද අහපුවාම අවිද පරිත්‍යාග උපදේ සද්ධර්මය කියන්නේ බෑ. මොකද බුදුරජාණන් වහන්සේ පහලින් ඉස්සෙලා තිබිලා තියෙන මේ වචන බෙද. සත්ත මොඥංග වචන පෙරම තිබුණා. ඒ වගේම ඔය කියන සතර බ්‍රහ්ම විහෙරණ වචන වලින්ම තිබුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වචන වලින් තිබුණා. අපිත් අපේ ශ්‍රාවකින්ද කියනවා. තවත් ගෞතමයේ කියන එක මොකක්ද තියෙන වෙනස කියලා අහනවා අනිකයි.
ඉසල තිබිච්ච එකක් තිබුණා එහෙම. ඔය වචන වල ඔහොම වරිගුණා. ඉතින් බුදුරන් වහන්සේ අහනවා අන්නේ පරිබ්‍රාජකේ මෙහෙම අහන්න. සත්ත බොජ්ජංග 14ක් වෙන්නේ කොහොමද? පංච නීවරණ 10ක් වෙන්නේ කොහොමද? කාරණේ පිළිබඳ හසල දැනුමක් නැති. පරම්පරාවෙන් අරගෙන ඉන්නේ. වචන වලක් ඇති ඔය අන්නේ පරිබ්‍රාජකයෝ. ඔහොමද උත්තර දෙන්නේ? මාහෝ මගෙන් අහගත කෙනෙක් ඇරෙන්න. සතුටුදායක පිළිතුරක් ඕකර දෙනවා කියවනම් දෙන්න සමතෙක් ලෝකෙනේ. අන්න ලෝකෝත්තර වූ කෙලෙස් නිවන් දෙහිතු වෙන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්ත බොජ්ජංග පංච නීවරණ වෙනම දැකනා. අන්න ඒ දැකීමේදී ඔය විග්‍රහ කරගන්න පුළුවන්. ඔය වචන වෙල ඉස්සරහ තිබුණා. වචන වෙල ඉගෙන ගන්න කටපාඩම් කරගත්තට ආර්ය මාර්ගයක් වැඩුන්නේ නැහැ. මොකද ලෞකික වූ කෙලෙස් සහිත වූ සසර ගමන සුගතියට හේතු වෙන එක විතරයි අහුවෙන්නේ. මේකයි මේකේ තියෙන වෙනස. දැන් මල් පූජා කිරීම කරනකොට අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා උණින් මතෙන් හිතා කැටි කරා. බුදුරජාණන් වහන්සේ කියන්නේ කොච්චර හොඳ උත්සමයද? බුදුරජාණන් වහන්සේ කියන්නේ අති පාරිශුද්ධ උත්සමයද? ඔබ පුත්‍යජන මනස කරත් ওই ටික කීය හැකි. ඒ මනසට ගෝචර වෙන මට්ටමට හොඳයි කියන එක තේරෙනවා. සුචරිතයි. වැරදි වැඩ නැහැ. උත්තම කෙනෙක්. උතුමේ උතුමන්ට උතුම් ගුණයට මම මේ පිරිසිදු මල් වලින් පූජා කරන පිරිසිදු මලේ තියෙන පිරිසිදුකම එයාට පේනවා ලෞකික වශයෙන්. මේ මල පිරිසිදු මේ ගෑවි ගන්න ඇකුණු. මේ පෙටි හරි මුරුදුයි. එයාගේ මුදු මොලෝක අදහස් ඇති පිරිසිදු අදහස් ඇති උත්තමයන් වහන්සේට මම මේ පිරිසිදු ගති රැක්ෙන්න මේ සංකේතවත් කරලා මේ මල පූජා කරනවා. දැන් ඕකෙත් තියෙනවා. ලෞකික වූ කෙලෙස සහිත වූ සුගතියට හේතු වෙන. පිනක් ඔතන ලැබුණා. ඒක නැත්තේ නෑ. හැබැයි ඒක නිවන් දකින්න එක නෙවෙයි. ආ නිවන් දකින්න බලන එක මේ මාර්ග ධර්ම මේ රත්න තමයි ලෝකේ අමුලා කරන්නේ. මේ සුවඳ තමයි ලෝකේ අමුලා කරන්නේ. මේ මුදු පහස තමයි ලෝකේ අමුලා කරන්නේ. මේ පංචකාමී තමයි මේකෙන් පෙන්නන්නේ. කාම අරමුණු තමයි මේ පෙන්නන්නේ. මේ ලෝකේ පෙන්ලා තියලා මේ මුලා කරලා වැනසිලා යනවා මිස. මේක ගන්න හරයක් නෑ. එතකොට මේ මල පරවිනවා වගේ. මේ ඔක්කොම මේ තියෙන ප්‍රබෝධය ඇති වෙලා යනවා වගේ. මගේ ශරීරයේ මේ හැමදිනාගේ දීගම හැමදේකම තියෙන විසභාවය. එහෙම දෙයක් තුල ගන්න අල්ලන්න මර දෙයක් නෑ. එහෙනම් මම ප්‍රතිපත්තිය මේක දැක්කා. අත්හැරීම නොයල්ම විදීම මාර මුලාව මේකේ තියෙනවා දැක්කා. එහෙනම් මේවා හරිය බුදුරජාන් වහන්සේ පාපයන් දුවිලි වගේ පැත්ත කර දාලා මාර මුලාව ලොක්කෝ. එහෙනම් උන්වහන්සේගේ පාමුල මම මේ මල් ටිකේ දානවා. මාත්මය අවසන් නෑ. උන්වහන්සේගේ පාමුල දානේ. උන්වහන්සේ බාර ගන්න එක මම බාර ගන්නවා. උන්වහන්සේ පාපයන් පාපයන් දුවිලි වගේ දාලා පෑගිලි යන දාන එක මම මොකටද කලගහන්නේ? මේ උන්වහන්සේගේ පාමුල දානා මිසක් බුදුරජාන් වහන්සේගේ රූපේ අද වෙන කනවා මල් වඩ මල් දාලා නෑ කවුරු. මල් මාලා දාලා නෑ. අනිකාගේ රූප වල මල් මාලා කරේ දාන. පොතරකවත් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ රූපේ මල් මාලාවක් කරේ දාන. පූජා කරපද? ධර්මයේ විරුද්ධ වෙන බැරි නිසා කාටවත් හිතෙන්නේ නැහැ. ජනාධිපතිගේ රූපෙට, අගමැතිගේ රූපෙට, අඹු පිළිමෙට හදලා ප්‍රතිමාවට හදලා මල් මාලා කරේ පළඳලා එනවා අනුසම්මිදාය. ගොඩ ගහලා. බුදුරජාණන් වහන්සේට අනුස්මරණය කරනවා වෙසක් පොයේ. පොතනක පිළිමෙට මල් මාලාවක් කරේ දාලා තියෙනවා කවුරුද? පුරුංගලා දින අදා අද වෙනකන්වත් බෑනේ කරන්න හිතෙන්නේ නැහැ. අනික ඔක්කොම දානවා. කොරාතන් වහන්සේන වගේ නමට හදපු ප්‍රීමේට දා දිනවා. හැරිස් හාමුදුරන්ගේ මුගලන් හාමුදුරන්ගේ කාගේ හරි කමන්නේ කියලා ප්‍රතිමාවක් අවලා දිනවා. ඒකවත් මල් මාලාවක් දා දිනවද කවුද? දාන්න හිතිලා නැහැ. පාමුලට දාලා යනවා. අන් ධර්මීය ධර්මයේ තුල තියෙන සත්‍යයට විරුද්ධ වෙන්න බැරි හැටි. ඇයි පාමුල දන්නේ? පෑගින්නේ දාන්නේ පාමුල. ඇයි පෑගින්නේ දාන්නේ විතර ලස්සනේ. ඔවා මාරයාගේ බඩු ටික පාපයාගෙන දුවිලි වා මේ දහම අවබෝධය ලබාගෙන මල් පූජා කිරීම ප්‍රතිපත්ති පූජාව. අන්න ලෝකෝත්තරයි නිවඳ හේතුව. සිතන මොහොතක් ගානෙම මාර මුලාවෙන් අත්හැරින් වැළීමේදී කෙලවර කණ්ඩ හේතු වෙනවා. ඒක ලෝතර බුදුන් වහන්සේ දේශනා කළ දහම් මාර්ගයේ මිස වෙන දිනක මේක වතු වෙන්නේ නැහැ. ඒක අති දුර්ලභයි. යම් කාලයක වැහිලා ගියොත් වැහුනමයි කවදා හරි මතු කරන්න අලුතෙන් මතු කරන්න බැහැ. කවදා හරි ඔබ දැකපු කෙනෙක් අහපු කෙනෙක් තමයි ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් මෙන්න මෙහෙම එකක් තමයි ආර්ය මාර්ගයේ පේන්නේ කියලා පෙන්ලා දෙන්නේ. ශ්‍රාවකයෙකුට තනි කර පුළුවන් කමක් නැහැ ආර්ය සත්‍යෙටපත් වෙන්න. ওই දහම තුලින් ආපු වැලර කැන්නේ. පරපුර කැන්නොත් බෑ. පරපුර නොකැඩි එන්න ඕනේ. නැත්නම් ආර්ය වෙන්න බෑ. ආර්ය දහම අවබෝධ කරන්න ආර්ය අදහස් ගන්න බෑ. ලෝකයාට අදහස් දෙන්න බෑ. ගෝචර වෙන්නේ ලෞකිකත්වයේ විතරයි. ලෞකිකත්වයේ මල් පූජා කරන කිසිම කෙනෙකුට ওই ලෝකෝත්තර අර්ථයෙන් මල් පූජා කරන්න බෑ. එහෙම එකක් දැනගත්තට පස්සේ යන්න පුළුවන්. මොකද එයා ආරේ වුණා. ආරේ වුණ බව යාදන්න තියෙන්න පුළුවන්. නමුත් ආරේ වෙලා ඉවරයි. තේරුම් ගත්ත කෙනා. මේකයි කාරණා. එයා සුමන මල්කාර පූජා කරපු එක විදිහකට අපි පූජා කරන්නේ තව විදියට. මේකෙන් අති දුර්ලභවන්නා මහා පූජා තමයි ලෝතර බුදුරණන් තේරම ලෝකෙට පහළලා යථාර්ථය දුන්නාම ඊට අනුකූලව තේරුම් අරන් කරන පූජාව. ඒක සසර ඉක්ම යාට හේතු වෙනවා. අරක සසර අල්ලා ගන්න ලෝකෙට බැඳෙන්න හේතු වෙනවා. ලෝකේ සුගතියට හේතු වෙනවා අවිද්‍යාව සහගත. දානයක් දුන්නත් ඒවත්. බුදුරණන් හතෙන් දානයක් දීලා අවිද්‍යාපත්‍ය පුඤ්ඤාවිසංකාරා කියන එක කරගන්න පුළුවන්. අනේ බුදුරණන් හතෙන් දන් දුනා මහත්ඵලයි මහනි සංසයි කියලා කියනවා. අපමණ ලැබෙනවා කියනවා. එහෙම ලැබීමක් අපෙන් තියෙන ඉබඳු උත්මින් අපිටත් ඕනේ කරම තියෙන්නේ. එහෙනම් වාදී කොහොමද දානයක් දී ගන්න ඕන කියලා බුදුරණන් හතෙන් ජීවමාන වෙන කයි දානයක් දුන්නා. ඔහු දන් දීලා තියෙන චේතනා මොකද්ද? මතු හොඳ ප්‍රයත්නක් හම් වෙනවනේ. නොලැබෙනව නෙමෙයි. ඒක හම් වෙනවා. හැබැයි බලාපොරොත්තු ඒක නะ. ඒක නිවන් දෙහි තියෙන දන් දීමක් නෙමෙයි. අන්න ඒකයි වෙනස. ලෝකයේ උත්තරීතර වූ නිවන් මාර්ගෙ පෙන්නා දුන් උත්තරමයන් වහන්සේ. තවදුරටත් උන්වහන්සේ ලෝකේ වැඩ ඉන්නවා. ඒ හේතුවෙන් උන්වහන්සේගේ මේ උත්තරීතර සේවය තා කොච්චර හේතු වෙනවා. ඒක මත කරලා දුන්න දෙන මම වෙන මොනවාන් උපහාර කරන්නද? උන්වහන්සේගේ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් නුවණින් පෝෂණය වෙන විදිහට ඒකට අවශ්‍ය කරන්න ආව මූල ධර්ම වාසී. තියෙන මේ දානිය මම උන්වහන්සේට පූජා කරනවා ඒ උත්තරම ගුණේ. කොහොමද ඇල්ලුවද? මතකම දැකේ මොකේ? නිවනේ වටිනාකම දැකලා නිවන් මාර්ග අනුගමනයේ වටිනාකම දැකලා ඒ මාර්ග කටයුතු කරන උත්තරමයන්ගේ වටිනාකම දැකලා ඒ උත්තරමයන්ගේ උත්තරම ගුණේට අර භෝජනේ පූජා කරා. ඒක මොකක්ද? ලෝකෝත්තර දිනා. ලෝකෝත්තර පැත්ත නැඹුරු කරන පිනාකයකින් අප්‍රමාණ පිණි. පුණ්‍ය ගංගා කුසල ගංගා ඇඳ පටන් ගන්න. හැබැයි එකක් පස්සේවත් යන්නේ නැහැ. නොගියට ලැබෙනවා. ජීවිතේ කාලය ඉවරනකොට උන්වහන්සේලා අන්තිමට ලැබු පුණ්‍ය ගංගා පළ දෙන්න උනා නම් එහෙම. පළ දෙන්නකන් හිටින්න උනා නම්. කල්පකෝටි සතරහස්රයක් සුගතියේ හිටියත් ඉවර කරන්න බෑ. හැබැයි උන්වහන්සේලා ඔකෝම අහෝසි කර්ම. ඒව එකක් පස්සේවත් යන්න ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් එකක්වත් උන්වහන්සේලා බාධා පවුනවන්නේ. මා භික්කවේ පුඤ්ඤානම් භාවිත. මානි පිනට විය වෙන්න එපා. සුඛස්සේ සම්භික්කවේ අධිවදන පුඤ්ඤාන්ති. මේ පින කියන්නේ සුඛයට හේතු වෙන දෙයක් නිකක්. මේක පස්සෙන් ගෙනියන එකක් අවිද්‍යාව ගොඩනගා ගන්න එකක් නෙමෙයි. පින කියන එක වෙනයි අවිද්‍යාව රාගත පින කියන එක වෙනයි. අවිද්‍යාව රාගත පින කළොත් එහෙම ඒක සසර ගමට හේතු වෙනවා. පින නෙමෙයි හේතුනේ පින සැප සම්පත් වලට. උපනුපන් දෙනක හෝ කොතනක හෝ සැප සම්පත් දෙන්නේ පිනි. උපත ගෙනියන්නේ අවිද්‍යාවේ. අවිද්‍යාව සාහරතර පින කළොත් ඒක ඵල දෙනවා යන ගමනේ. ඒතර අවිද්‍යාව සාහරයටයි පිනි. අවිද්‍යාවට හා සම්බන්ධ වන සසර ගමනේ අල්ලන්න බලාපොරොත්තු නැතුව ආ පිනකලෝ යම් තැනක ඉන්නවද? ඉන්නකන් සම්පතියේ හිතු වෙනවා. ඒක සම්පතිය ගොඩනගන්න පැවැත්ම ගොඩනගන්නේ නැහැ. ඒ නිසා මේ මත්තම යථාර්ථය දැකලා කර කොච්චර පින් කළා. මේ පින් අප්‍රමාණ පින්. හැබැයි ඒවා සසර ගමන ගොඩනගන්නේ නැහැ. පින් සසරට හිතු වෙනවා කිව්වොත් එහෙම වැරදි. සුමනාවනි දන් දිය යුතු මේ පින්කල යුතු මේ දෙවිවන්ටත් මිනිසුන්ටත් ශ්‍රමණවන්ටත් ශ්‍රවණව නිවන් අවබෝධ කරන පින උපකාර වේ. සුමනාවනි දන් දිය යුතු මේ පින්කල යුතු මේ බුදුරන් ආහතේ දේශනා කරන සුමනා සූත්‍රය. මේක එපා කියලා කියන්නේ කොහෙද? අවිද්‍යාව නම් දුර්වල යුතු මේ. බුදුරන් හැ කොයි වෙලාවකවත් අවිද්‍යාවට එහෙම කියන්නේ නැහැ. පැහැදිලි යුතුයි කියේ. මානි දුටු දුරුතන අවිද්‍යාව දුර්වල යුතු. අවිද්‍යාව දුර්වල කරන්න කියලා පින් කියන්නේ අවිද්‍යාව නෙමෙයි. පින්කල යුතු. අවිද්‍යාව දුරු කළ යුතුයි. අප්‍රමාද විසකෙනි ගත්තේ ගිනි නිවන් දඟලනවා නම් ඊටත් වඩායි මං කළ අවිද්‍යාව දුරු කරන කටයුතු කර ගන්න. ඒකයි බුද්ධ දේශනාව. ඉතින් අපි දැනගන්න ඕනේ අවිද්‍යාව දුරු කළ යුතුයි පින් නෙමෙයි. පින් කියන්නේ ආධාරයයි. ඒක අපිට අවිද්‍යාව හා සම්බන්ධ එකක් නෙමෙයි පින්. ඔබ දකින්න ඕනේ. අවිද්‍යාව සහගත පුද්ගලයා කරන පිනක් තියෙනවා. ඒක පුණ්‍ය අභිසංකාර වෙනවා. හරිහතුන් වහන්සේ පුණ්‍ය අභිසංකාර දුරු කළා. අභිසංකාර කියලා කියන්නේ මතු මේ භවයේ සකස් කරන එකට කරපු පිළි. අනේ පුණ්‍ය අභිසංකාර. සසර ගමනක් කරලා ඈඳලා කරපු පිළි. අනේ පුණ්‍ය අභිසංකාරයි රහතන් වහන්සේට නැත්. ඒකයි පුණ්‍ය පාව පහිනස්ස කිවි. උන්වහන්සේ පින්පව් දෙකම පහ කළා. කියලා එක අපි කතා කරනකොට පුණ්‍ය අභිසංකාරයි පහ කළේ. පුණ්‍ය ක්‍රියා නෙමෙයි. පුණ්‍ය ක්‍රියා අපමණ ලැබෙනවා. දැන් පුණ්‍ය ක්‍රියා දස පුණ්‍ය ක්‍රියාවලට පණ ඇසීම බණ දෙසීම. පිළිය යුත්තන් පිළිවීම. දස පුණ්‍ය ක්‍රියාවලි තුනක්. අරිහතුන් වහන්සේ බණ කිව්වේ නැද්ද? බණ ඇහුවේ නැද්ද? පිළිය යුත්තන් පිළිවේ නැද්ද? ක්‍රියාව කරලා නැද්ද? එහෙනම් දස පුණ්‍ය ක්‍රියාවලි තුනක් නැහැ. බණ ඇසීම බණ දෙසීම පිළිය යුත්තන් පිළිවීම. එහෙනම් ලෞතර බුදුරණන් වහන්සේ බණ දෙසුව බණ අහලක් තියෙනවා. තාවකයන් වහන්සේ නම ධර්ම දේශනා කරනකොට උන්වහන්සේ අගුපිලේ හිටගෙන එළිවෙන එක බණ ඇහුවා කියතියි. එන බණ අහලා නැද්ද? බණ දේශනා නැද්ද? එද ඒවා පුණ්‍ය ක්‍රියා. හැ පින්පව් දෙකම පහ කරපු උත්තරනේ. ඒකල පින්පව් දෙකම පහ කළා කියන පුණ්‍ය පව පහිනස්ස. පින්පව් දෙකම පහ කළා බුදුරජාණන් වහන්සේගේ අග්‍රයි. එහෙනම් බණ අහලා තියෙනවා බණ දෙසලා තියෙනවා. උන්වහන්සේ පිළිදී යුතුක් නැති නිසා උන්වහන්සේ ධර්මයේ පුදුවා. මම ධර්මයට පූජා කරනවා. පිළිදී තමයි වෙන කවුරුන් නැහැ මම ධර්මයේ වෙන් කරගත්ත කියලා ධර්මයේ ගුරු කරගත්තා. ගුරු කරා ධර්මයට පූජා කළා. එහෙනම් පිළිදී තව සුදුවා බිනවා. නැ ක්‍රියාව කරලා තියෙනවා. පුණ්‍ය ක්‍රියාව වෙනයි. ඔය පුණ්‍ය අභිසංකාර වෙනයි. ඔවා හොරා ගන්න බැරි වුණාට පස්සේ සාතන් වහන්සේලා පින් කරන්නේ නැහැ. පින් කරන එක රහත් මග නෙමෙයි. හතරමගේ නවත්තලා හිටන් මිනිසු වට වුණා. තමන්ගේ වැඩේට අවශ්‍ය කරන උපකරණ ටික වැඩි කරලා දාන්න. එහෙනම් අපිට අවශ්‍ය කරන ආයුෂ වර්ණයේ හැපේ බලයේ නුවණ කියන මේ පහම ලබන්න අවශ්‍ය කරන පසුතලය හදන්නේ ඔය කරන පින් වලින්. එයා පින පසුතලයේ කොට නගනවා. පසුතලයක් නැතුව කොහොමද අපි යථාර්ථයේ දෙන්නේ? කොහොමද සීකරන්නේ කොතන ඉඳලාද? කොහොමද ධර්ම අවබෝධය ලබන්නේ? ධර්ම අවබෝධය කියන්නේ සත්‍ය සීක්‍රීමේ සත්‍ය ආවර්ජන කිරීමෙන් ඒ තුලින් ගොඩ නැගෙන ප්‍රඥාව. ඒ ප්‍රඥාවටයි සත්‍ය අවබෝධය ලැබිලා අත්හැරින් නොලී මිදින නිවන දකින්න. නිවන ගෝචර වෙන්නේ. අනික හිතකර නිකන් හිතක් කියව පළියෙ නිවන ගෝචර නැහැ. වැඩුණු ප්‍රඥාවටයි නිවන ගෝචර වෙන්නේ. සමාධිය වැඩුවාම සමාධිය යථාභූත ඥාන දර්ශනින් ලබා දෙනවා. යථාභූත ඥාන දර්ශනේ නිර්වේදියක් නිර්වේදී විරාගයක් විරාගයේ විමුක්තියක් විමුක්ති විමුක්ති ඥාන දර්ශනය ලබා දෙනවා. මෙහෙමයි යන්නේ. මේ සමාධිය ලැබෙන එක සමාධිය වලව. මානේ සමාධිය වලන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ වැඩි එකක් නැහැ. ඔය වැඩි එක පසුතලයේ. සමාධිය නිවන නෙමෙයි. ප්‍රථම ඥානෙ නිවන නෙමෙයි. ද්විතීයික ඥානෙ නිවන නෙමෙයි. ඒ ලෝකෙටයි ති හිත හා සම්බන්ධ කොටස්. හැබැයි ඒව තමයි පසුතලයේ. පසුතලයේ නැති දැන නිවන ලබන්න බැහැ. එහෙනම් පසුතලයේ අත්‍යවශ්‍යයි. මේක තේරුම් ගන්න ඕනේ. කෙනෙකු මියගොස් මිනිස් භවයක ජනිත වීමේදී පෙර ඉගෙන ගන්නාදී යලි යලි ඉගෙන ගන්න සිද්ධ වෙනවා. එයා මතක වෙන හින්දානේ පෙන්වන්නේ. දැන් මේ මොකද කියන එකයි මේ අහන්නේ. දැන් මෙතෙන් දැනගන්න ඕන වැදගත්ම දෙයක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. යම්කිසි ඉගෙනගත් දෙයක් මතකේ හිටින්ද ඒකට අවශ්‍ය කරන්නා වූ පසුතලයක් තියෙනවා. ඒ පසුතලයේ වෙනස් වුණොත් ඒ වෙනස් පසුතලයේ තුලින් අර ඉගෙනීමට අවශ්‍ය කරන පසුතලයේ නැති වෙනවා. අපි යමක් ඉගෙන ගත්තා කියන්නේ ඒක අපේ මනසේ සතහන් වුණා. සතහන් වෙච්ච එක යලි ආවර්ජනය කරලා තමයි ඒ මතකයේ වතු කරලා නම් තමයි ඒ වදින යලි කියන්නේ. යමක් පාඩම් කරගත්තා නම් හරි ඉතින් දරා ගත්තා නම් ඉගෙන ගත්තා කියන්නේ මතක සතහනක් වශයෙන් හිතේ තැන්පත් වුණා. මෙන්න මේ තැන්පත් වෙන මතක සතහන් අර කියන වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංඛාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ කියන මෙන්න මේ ස්කන්ධේටයි නාමස්කන්ධේටයි මේ නාමස්කන්ධයේ මනෝ රූප සතහනක් එක්ක නේද තැන්පත් වෙනවා. දැන් පංච රූපස්කන්ධයත් එක්ක පංචස්කන්ධේටයි. දැන් පංචස්කන්ධේටයි වෙලා තියෙන මේ කොම ආවර්ජනය කරපුවාම තමයි. ඒක යලි දැනින්න පටන් ගන්න. ආවර්ජනා කරන්න නම් අනුකූල පසුතලයක් ඕනේ. ඒ අනුකූල පසුතලයේ නැති දෙනක ආවර්ජනා කරන්න බෑ. ඒතර මතු වෙන්නේ. දැන් විපාක වශයෙන් ගොඩනගාගෙන යන පසුතලයේ කලින් කල පරිවර්තනය කළොත් පරිවර්තනය කරව වෙනස් ආකාර පසුතලයක් තුල අර අවශ්‍ය මතකේ නැගෙන පසු තිවිච්ච පසුතලෙ නෑ. ගොඩනගව පසුතලයේ වෙනස් වෙලා යනවා. ඒ වෙනද විශාල පරිවර්තනයක් වෙච්ච ඉරාවත. නැවත වාරයක් අර ඉස්සෙල්ලක ඒ පරිවර්තනය වෙච්ච මානසිකත්වයේ ඉඳලා ගන්න බෑ පසුතලෙ ඉඳලා ගන්න බෑ. හැබැයි ඒ පසුතලෙ නිදහස් වෙච්ච දවසට අර කොහොම මතක වෙනවා. එදාට මතක වෙච්ච මතක් වෙනවා. නැ පසුතලෙ නිදහස දකින්න ක්‍රමය එකක්. ලෝක සත්‍යය අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැඳිලා යනකම් යම් යම් පසුතලයක් අල්ලා ගන්නවා. අල්ලාගත්ත පසුතලෙ මිදෙන්න බෑ. විපාක වශයෙන් ගෙන දෙන පසුතලයක් නිසා මොන විදිහින් හරි පසුතලයක් අල්ලා ගන්නවා. පසුතලයේ ගොඩනගන්නේ තමන්ට ගොඩනගා ගන්න පුළුවන් කියන කොටසයි කර්ම ශක්තිය මූලික වෙන පසුතලයේ ගොඩනගන්නේ. අධ්‍යායකින් තව අධ්‍යායකට පරිවර්තනය කරනකොට පසුතලයේ සම්පූර්ණ ක්‍රියාත්මක කරන්නේ කර්ම ශක්තිය මුල් කරගෙන. යාර හිතලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් තිබුණ පසුතලයේ වෙනස් වෙලා ආගන්තුක පසුතලයේ කියලා වැටෙනවා. එතනදලා හිතන්න බලනකොට අර පැරණි මතකයන් ගන්න පසුතලයේ උහුර ගොඩනගලා නැති නිසා වෙනස් වෙලා නිසා ඒක හිතා ගැනීමේ හැකියාව නැති වෙනවා. හිත වෙන්නේ ඒකයි. දැන් අපි හිතමුකෝ ළමයෙකුට කියනවා සීනි 500කුයි ටේබල 100කුයි සන්ලයිට් කැල්ලකුයි කෝපි බෝතපි මෙහෙම ආරවරෙන් කියලා ළමයි කියනවා කඩේට. යනකම මොකද දැන් සීනි 500යි ටේබල 100යි සන්ලයිට් කැල්ලයි පොඩි එකා කී කී යනවා කඩේට. ඔය මම කවුරු හරි ඉන්නවා මම අර මිනිහෙක් වඳුරෙක් නටවන. හට වලියා ගත්තා වලා ඉන්නවා ඒක දිහා ටිකක් වෙලා. පුදුම වෙනවා ළමයි අර දැන්. ළමා පරිසරයෙන් ගියා අර බලක් වෙන්නේ කී කී ආපේ දැන් මතක නෑ මොකටද ආවද ඉක්මනක ඔයාලා වලින් කඩේ දිහා වලින් ඉක්මන් කරලා පුතේ කියලා යවනවා. මොන ඉක්මනක්ද? ආවේ මොකටද? බඩු ගන්නද? එකක් අම් මතක නැතිව මොකද පසුතලයේ වෙනස් වුණා. අර වඳුරාට වන්න පසුතලයේ බලා ඉන්නකොට දැන් ඕකේ ටිකක් වෙලා පැයක් විතර බලා හිටියොත් එහෙම. මොකද දැන් ලකරන්නේ? ඔයා මොකද කරන්න දෙන්නේ ළාමයා? ඔයා ගෙදර යන්නේ නැද්ද? කවුරු ආගේ වැඩි හිටියේ දන්න කෙනෙක් ඇහුවොත් එහෙම. රාත්‍රිය අද ගහන්නද යනවා ගෙදර? මොකටද ආවේ? මොකටද ආවේ? බඩු ආගේ ආගේ මොනවද ගිනියන්නේ කියන්නේ? මතකද? නෑ පසුතලයේ වෙනස් වෙලා. හොඳට මතක් කරලා බලපන්. ක්‍රමක්‍රමයෙන් අර වඳුරාගේ මානසිකත්වය වඳුරාන්ට වන දෙන බලව මානසිකත්වය වෙනස් වෙලා ගිහිනා. ආයි පැන්නේ පසුතලයට ආවතු කියන්නේ. ආ මතකයි. දැන් කියනවා. සීනි ගිනියෙන් දාවා, නෙගිනියෙන් දාවා. හැබැයි වඳුරාගේ නටවන පසුතලයේ මානසික අහක් වෙනතුරු ඔය ළමයට පුළුවන් මතක් කරන්න. මෙන්න මේ අපිට මේ දකින්න පුළුවන් පොඩි අත්දැකීම පසුතල වෙනස් වීමේ මතක වෙනස් කරන හැටි. නැවත පසුතලයට ආවොත් ඒ මතකේ නැවත එනවා. පසුතල වලින් නිදහස් කරව මනසක් ආවොත් කොතනකවත් ඇවිල්ලා නැති නිසා නොවැළෙන සිහිගිරීමක් ලබන්න පුළුවන්. ඒ සිහිගිරීම ඇලුම් සහගත සිහිගිරීමක් නෙමෙයි ඊට පස්සේ. එහෙනම් ඉන්නේ పూర్වේ නිවාසානුසතිඥානෙන් බලාගෙන යන්න පුළුවන් ඕන තරම් දුක. ඒ කාලේ කරපුවා කියපුවා හිතපුවා පෙරපු වැඩ ඔකම දැක්ක හැටි. හැබැයි ඒව අල්ලගෙන දැන් මම මෙහෙම කරන්න ඕනේ කිව්වොත් ඒ චන්දරාගේ ඉතර නෑ. නිසා ඒ පස්සේ යන බලාපොරොත්තු වෙකුත් නෑ. ඔන්නා සිහි කළා බලනකොට බලන්න පුළුවන්. එහෙම දෙයක වැදින්නේ නෑ. මේ මතකයේ තියෙන පුංචි ළමයක ජාති ස්මරණ ඥානය කියලා එකකින් අයි පුංචි ළමයි පෙරබව ගැන කියනවා. ඒ ළමයා ආගන්තුක පරිසරයේ වැඩිලා නෑ තාම. ආගන්තුක පරිසරයට ඇවිල්ලා මේ සෙල්ලම් බඩු පරිහරණය කරන්නයි අනික කෙනේ කතා බහ කරලා සෙල්ලම් කරලා මේ දින ළමයින් ගා කරන ආ යම් විනෝද ක්‍රීඩාවල් වලට බහැලා ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? පසුතලයේ වෙනස් වෙලා හිටන් මේ පසුතලෙට හැදෙනවා. ඒතර ඉතින් ඒක පසුතලයේ මතක ඇති වෙනවා. මේ පුංචි කාලේ අවුරුදු 3 4 5 කාලේ කියනවා 6 7 වුණාට පස්සේ කියන්න බෑ. ඒ ජාති ස්මරණ ඥානෙ ඉස්සෙල් අද්දව ගැන හිතපු තැන් ගැන කියලා කියන ළමයි අවුරුදු 10 11 ගියාට පස්සේ කියන්න බැරුව යනවා. මතක නැහැ. අනේ පසුතලයේ වෙනස් වුණා. අපිට උනත් ඒ වගේ නියම පසුතලයේ වෙනස් වෙලා යනවා. දැන් සිංහල භාෂාවේ කතා කරගෙන ඉන්න අපි වෙන හතකට ගිහිල්ලා අපේ කෙනෙක් කවුරුත් එහෙ හම්බුනේ නැත්නම් ඒ භාෂාව කතා කරන්නේ. ක්‍රමක්‍රමයෙන් අපේ භාෂාව ඇමරිකන් භාෂාවට හැරෙනවා. චරිතය ඒගොල්ලන් ක්‍රමයේ ගන්නවා. ඔහොම අවුරුදු 8 10 කින් ඉඳලා වෙලෙන් අපි මෙහාට පස්සේ කතා කරන්න පුළුවන්. මෙච්චර කාල අවුරුදු ගානක් කතා කරලා හොඳට මුකරි වෙති මිච්ච සිංහල භාෂාව දැන් මතක නැහැ. ඔහොම වෙනවා. පසුතලේ වෙනස් වීමනුව ඒක වෙන්නේ. යැයි හැමලියෙම පසුතලයේ යම්කිසි ආකාරයෙන් නම් ඊට අනුකූල දේවල් ඒකට ඇදලායි. ඉගෙනගත්ත දේවල් නම් තාපහ වැඩින්නේ මතකේ තාපහ වැඩින්නේ එහෙම. ඊය ඇටින් ඒව අමතක වෙන්න හේතු වෙන ආකාරය. කාමච්ඡන්ද තීන මිද්ද උද්ධච්ච කුක්ෂ ව්‍යාපාදේ විදිකිච්ඡාගෙන මේ නීවරණ පහ යම් තැනක මතු වුණා නම් ඊට අනුකූලව ඒකේ ඉන්නකම් මතක් කරලා ගන්න හැදුවත් මතක් වෙන්නේ. අර නීවරණ පහේ වහනවා. ඒක තමයි හුඟක් ළමයින්ට ඉගෙන ගන්න අමාරු. ඉගෙන ගන්න ගියාට ඉගෙනීම පිළිදන්නේ නැහැ. මොකද? අර නීවරණ පහේ වහනවා. වහපුහම කොච්චර කියා දුන්නත් තේරෙන්නේ නැහැ. දැන් ළමයේ කඩපාඩම් කරගෙන ඔය කවිය පාඩම් කරන්න කියලා කියනවා. දැන් ළමයා එක කවිය පාඩම් කරලා ඉතින් කියවුවාම හානි කවිය පාඩම් කරගෙන ඉන්න පුතේ කියලා යවනවා. ඔයලාගේ කොල්ල කතිය වයිස සමාන කොල්ල කතියයි බෝල ගහන අවිටෙනි. දැන් වෙන්නර මේ බෝල ගහන්න යන්න තියෙනවා. ආ බෝල ගහ කියලාද නැහැ. ඔය පාඩම් කරලා කියා දිලා නැහැ කියන්නේ. දැන් මොකද කරන්නේ? කවිය පදයක් කියන අරුන්දිය බෝල ගහන දිහා බලා ඉන්න ආයිසරා කණි පදිය කියන කට ඇද කරගෙන බලා ඉන්න අනේ මට වෙච්ච දේ මට බෝල ගහන්න යන්නේ නැහැ කියලා තුන්වෙනි පදිය කියනවා කවදාත් පුරවන්න පාර කරගන්න මොනවද අන්තිම හදනවා බෑ කරගන්න අනේ ඇති වෙනවා ඔය කාමච්ඡන්දේ නැගුණා කාමරාගේ මේ කාමාස්වාදයේ ලිංගික කාමාස්වාදයට විතරක් නෙමෙයි කාමච්ඡන්දේ කියන්නේ ඔය ළමයා සෙල්ලම් කරන්න ආසන්න ඒකත් ඒ කාමාස්වාදේ කාමච්ඡන්දේ අනේ ඒකේ ඇදලා ගිය වෙලාවේදී අර මතක් කරන්න බැහැ ඒක මතකේ නගන්නත් බෑ ඉගෙනීම කරන්නත් බෑ අන්න බාධා පැමිණේ ව්‍යාපාදේ හේතේවත් අර කාමච්ඡන්දේ ආපුහම තමයි ඊළඟට ගැටීම එන්නේ. ඒකේ විරුද්ධ බාධකයක් එනකොට බාධා පමනූප හැම එකා ගන්නවා. සාප කර කර දඟලනවා. අව්‍යාපාදේ නැගිනවා. එතන පටන් ගන්නේ මේ දෙකේ ගැසෙනකොට. කොච්චර හරි අර අවශ්‍ය කරන වැදගත් පැත්තේ හිතේ දොවන්න බෑ. ඇකිලිනවා. තීන විද්‍යේ දෙනවා. කරන්න හදනකොට කොම් පැටලිනවා. උද්දච්ච කුකුච්චේට වැටෙනවා. මේ වෙච්ච දේ යට තේරුම් ගන්න බෑ. සුකුෘති කටයුතු කර කර ඉන්න විදිහ ඉච්ඡා වෙලා ඉන්නවා. අන්න නීවරණ වලට වැටෙන්නේ නැහැ. මේ නීවරණ වලින් නිදහස් වුණ කෙනෙකුට තමයි සත්‍ය අවබෝධයේ සත්‍ය මාර්ගයේ මනා සීන වලින් තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ. සතර සතිපට්ඨාන ඉන්න කිව්වෙත් ඒකයි. සතර සතිපට්ඨාන ඉන්න පුරුදු කරගත්තාම පංච නීවරණ ඉවත් වෙලා යනවා. පංච නීවරණ එතන සතිය මතු වෙනවා. සතියට සිහි කිරීම හැකියාව ලැබෙනකොට විවිධාකාර දැනීම් පහළ වෙනවා. හැඟවිලා තියෙන දැනීම් මතු වෙලා එනවා. මේ ආදි වශයෙන් දැනගන්න හේතු තියෙනවා. මනසට දැනෙන ගෝචරේ නියෝ දැනෙන්න පටන් ගන්නවා. මෙහෙම දැනීම් මතු වෙනවා. ඒකයි කරන්නේ. දැන් මේ තවත් එකක් තමයි මේ ලෝක ධාතුව ආරම්භ වූයේ ඩාවින්ගේ වාදයේ මතද බුදුරදුන් දෙසු ආකාරයේ කියලා. දැන් මේකෙන් අපි හුඟා තේරුම් ගන්න වැදගත්ම හරිය තියෙනවා. ඩාවින් කියන්නේ කවුද බුදුන් කියන්නේ කවුද? දැන් මේක අපි ලකින් දැන් ඉස්සෙල්ලා. ඒක අපි යථාර්ථයෙන් තේරුම් ගන්න ඕනේ. කාගේ දේශේ මෝහේ දුරු කරපු බුද්ධලෙන් අතන. කාගේ දේශේ මෝහේ දුරුවලේ බුදුන් කියන උත්තරයන් වහන්සේද? නැහැ ඩාවින්. ඩාවින් ලඟ කොහොමද ලෝකෙන් තිබුණේ? එතකොට මේ යථාර්ථයේ දැනගැනීමට බාධා වෙන රාගයේ, දේශයේ, මෝහයේ තමයි පංච නීවරණ දස අකුසල් සියල්ලත් එක්ක සම්බන්ධ. විචිත්ත මනසකට යථාර්ථයේ දකින්න පුළුවන්කමක් නැහැ. ඒ නුවණ නැහැ. පහළ වෙන්න හේතුවක් නැහැ. එහෙනම් ඩාවින්ද නුවණක් තිබුණාද කියලා කිව්වොත් කොයිද නුවණ? ඩාවින්ද තිබුණා මතවාදය. මතවාදයක් මිසක් ඒක නුවණක් නෙමෙයි. මත ඕන තරම් අය ඉතිරි. සාමාන්‍යයෙන් මත ප්‍රකාශ කරනවා. ඒ මතේ තුට්ටුවකට ගණන් ගන්නේ සාමාන්‍ය නිවි නිසා. මහාචාර්යවරයාත් මතය ප්‍රකාශ කරනවා. එයා මහාචාර්ය නිසා මතය ගණන් ගන්නවා. මත දෙකම එකයි බලනකොට. අර ඉගෙන ගන්න නැති කෙනා gederi නා කිව්ව මතෙත් එකයි. අර විශ්වවිද්‍යාචාර්යේ උගන්නන මහාචාර්යවරයා එයාගේ මතෙත් මතේමයි. ඒකම මත දෙක. හැබැයි මිනිසු පිළිගන්නවා මහාචාර්යවරයා මතේ. සාමාන්‍ය කෙනාගේ මතේ මිනිහා සාමාන්‍ය නිසා පිළිගන්නේ නැහැ. මත පිළිගන්න හේතුවලා තියෙන්නේ ඔන්න ඕකයි. නේද? ඩාවින් කියන්නේ මහාචාර්යවරයෙක් වශයෙන් හිටු ලෝකෙ පිළිගත්ත බුද්ධිලි. එයාගේ මතේ ලෝකයා පිළිගන්නවා. නමුත් පිළිගත් අතේක මතයක් මිසක් ඇත්තක් නෙමෙයි. දැන් ඩාවින්ගෙන් ඇහුවොත් ඇහුවනම් යම් කෙනෙක් ඔබ ඔය කතාව කියන්නේ. ඔබ ඔය කාලේ යම් කිසි ක්‍රමයකින් නුවණින් දැක්කද? ඔබේ මනසට හෝ නුවණකට හෝ විශේෂ නුවණකට ගෝචර වුණාද? සාමාන්‍ය මිනිස් මනස ඉක්මව මානසිකත්වයක් ඔබ ලැබුවාද? එහෙම ලබාගෙන ඔබ යම් කිසි ක්‍රමයකින් ඔහොම එකක් දැකලාද ඔය කියන්නේ ඇහුවොත්? ඔව් කියයි. නෑ එහෙම එකක් නෑ. ගොඩනගාගත් එක්කලා මතයක් විතරයි තිබුණේ. බුදුරජාන් වහන්සේගෙන් ගොත් වෙයි කියන්නේ ඔබ වහන්සේ කොහොමද කියන්නේ? මල්ලා එක මතයක් එකක්වත් නෑ. සියලු ආකාරයෙන් සිල් දේ දැකීමේ හැකියාව මම ලැබුවා ඥාන දර්ශනේ තියෙන්නේ. ඒවල ඥාන දර්ශනේ දැකපු දෙයි කියන්නේ ඔක මතයක් නෙවෙයි. ඕක තමයි සිද්ධාන්තය. ක්‍රමහතාව ඕකයි. ඔබ මතයක් කියලා ගන්නේ. ඒක තේරුම් ගන්න බැරි කෙනා. නම් බුදුරජාණන් වහන්සේට මත නැහැ. මත තියෙන්නේ මත් වෙච්ච අය. රාගයෙන් මත් වෙච්ච, දේශයෙන් මත් වෙච්ච, මෝහයෙන් මත් වෙච්ච වෙන මත තියෙනවා. මත කියන්නේ ඒකයි. නේද බුදුරජාණන් වහන්සේ ළඟ මත නැහැ. මත අහ කරපු කෙනේ බුදුරජාණන් වහන්සේ. නේද මත් නැහැ. ප්‍රමාදත් නැහැ. මත් වෙච්ච අය ප්‍රමාදයි. එයා තමයි ලෝකෙ අල්ලන්නේ. මජ්ජ ප්‍රමාදට ආන. බුදුරජාණන් වහන්සේ ළඟ මජ්ජත් නැහැ, ප්‍රමාදත් නැහැ, තානත් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ළඟ එකක්වත් මත් වෙච්චා ප්‍රකාශ වෙන්නේ නැහැ. මත නැහැ. දැකව සත්‍ය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි යථාර්ථයෙන් තියෙන ඉච්චය. ඉතින් ඕක වෙනස් කරන්න කවුරු දැඟලුවත් කොහොමද වෙනස් වෙන්නේ? ඉතින් ඩාවින්ගේ වාදය තුල බලාපුවහම ඩාවින්ගේ වටිනාම වාදය කියන එක මතයක්ගේ බව ඒ පිරිසමත් දැන් පිළිගන්නවා. මොකද ඒක කරන අනුකූලව ඒගොල්ලෝ ඒක ආකාරයෙන් මේ පරික්ෂණ කරනවා. අතරමැදි එක අද වෙනකන් නෑ. වදුරයි මිනිහයි අතර අතරමැදි එක හෙව්වොත් අතරමැදි එක අද වෙනකන් නෑ. මේ අහවල් සතා මේ එක අනුකූල තව දැන් මෙන්න ගෝරිල්ලා මෙන්න සිම්පන්සියා ඔන්න ඔය ආදිවාසීන් කියනවා. දැන් ඔය කියන જાතියුන්ගේ අතරමැදි බැලුවොත් ඒක જાතියකින් තව જાතියකට අතරමැදි වෙනස් වෙන જાතියක් ලෝකේ හටගන්නේ හොයන්න එක තැනකවත් හේතුවක් නෑ. මොනවද වෙලා තියෙන්නේ? දත් වලින් හොයලා තියෙනවා. දතක් අරගෙන මේක තමයි පරිශීල ආරම්භ තියෙන මේ කාලේ පැරණි සතුන්ගේ තියෙන දත්. ඒ දත්වල තියෙන ගෙවිලා තියෙන ආකාර. ওই જાතිය වර්ගෙන් තමයි මේ මතවල සාක්ෂි හොයන්නේ. එකම සතෙක්වත් කෑල්ලක් නෑ. දැන් අවුරුදු 25000 ක් ඉතලට බලංගොඩ මානවකයා කියලා එක්කෙනෙක් ගැන පරිණාමී එක්තරා පුරුකක් අහුණා කෑලි තුනක් තියෙන එක කියලා. මොකද පිටිපස්සට තව වල්ගේ කෑලි පුරුක් තුනක් ඉතුරු වෙච්ච එක කියලා. මේක ගිනිලා ඉතාම සූක්ෂම පරික්ෂණේ ඥාන පරික්ෂණේ බිහි වුණාට පස්සේ අර කෑල්ල වන්නකොට ඒක වඳුරු දෙයක් වෙන වල්ලාර විද්‍යාඥය හොරි කවරි කමක් කරලා නව ප්‍රසිද්ධ කරගන්න බලපුවාම අර ශාරීරික කෑල්ලේ ඒක ගලපන්න බැහැ ඥාන පරික්ෂණේ දී වුණාට පස්සේ තමයි ඥාන තාක්ෂණයෙන් අර කෑලි එක පරීක්ෂා කරපුවාම ඒකේ අනික් ඇට කෑල්ලයි අර අගර තියෙන ඇට කෑල්ලයි සමානද වන්නකොට ඇටවලු සම්පූර්ණ අසමානත්වයෙන් අහුණා කෑල්ල වෙන වල්ලපේ එනදි මොකද හොරවැඩ කරන්නේ යථාර්ථයේ දෙන හොරවැඩ කරන්නේ රෑ ඒ ලෝකයෙන් ප්‍රහීද්දවම පරිණාම වාදීට පෙන්වන්න තිබිට සාක්ෂිය තමයි ওই බලංගොඩ මානවකයා කියන හැට සැකිලි බලංගොඩ ඉස්සර අවුරුදු 1000 කට ඉඳිමු මිනිස්සෙගේ හැට සැකිලි ලක්කේ ඉතින් ඒක උපක්‍රමයක් ඇතුලින් ලෝකයා රවටන හද වියක් කරලා තියෙන නිසා ඒකේ යථාර්ථය නෙමෙයි මේ වෙනකන් හම්බෙලා නැහැ පරිණාම වාදීට කිසිම දෙයක් හේතුවක් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මයේ කියලා කියන්නේ ලෝක ආරම්භ වූ ආකාරයේ සම්පූර්ණම හේතුඵල ක්‍රමය. මේ හේතුඵල ධර්මයට අනුකූල වෙන්නන ක්‍රම වෙනස් කරන්න හේතු නැහැ. ඒක එහෙම නෙමෙයි කියන්නේ හේතු වෙන්නන්න කෙනෙකුත් නැහැ. යම් සත්ව జాතිය පහළ වෙනවා නම් ඒකට හේතු වෙන බවිනු ඒ జాතිය පහළ වෙන්නේ. එහෙනම් භවය අන්තරමහා කඩ ගන්නවා නම් ඒකට හේතු වෙන උපාදාන සංහා මුල දෙන්න ඕනේ කියන්නේ. අවිද්‍යාව සංකාර දෙකට අනුකූලව හටගන්නේ යම්කිසි විවිධාකාර මානසිකත්වයන් තියෙනවාද? ඒ මානසිකත්වයන්ට අනුකූල වන්නා වූ විඥාන පරම්පරාව හටගන්නවාද? අන්නේ විඥානිට අනුකූල වන්නා වූ නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති පහළ වෙනවා මිස. ඊට අමතර ජාති ලෝකේ පහළ වෙන්නේ ක්‍රමයක් නෑ. ඊට අනුකූල දෙයක්ම එතන පහළ වෙන්නේ. අවශ්‍ය පරිසරයේ තිබුණා නම් පරිසරය තුර අණ්ඩජ ජලාභුජ සංසේදජ ඕපපාතික කියන ක්‍රම හතරකින් සත්‍යේ පහළ වෙනවා. ගැලපෙන ක්‍රමින් තමයි පහළ වෙන්නේ ඉස්සෙල්ලා. දැන් අපි හිතමුකෝ නියරේ හතර පොලක් තියෙනවා. උස්මිටි දැන් එකින් එක එකක් උස්මිටි තත්ත්වේ වෙනවා. දැන් අපේ අර වතුර බැඳහම අර වක්කලියේ වතුර බැඳු. මොකද වෙන්නේ? අර කියන නියරේ කොතනින් හරි ඉතර වතුර ගලනවා හරි. දැන් යම් කිසි මිටි තැන් වලින් පාත මිටි තැන තමයි ඉතෙල්ලා වතුර බයින්න පටන් ගන්න. අපි එතන බැඳුත් එහෙම. දැන් එතනින් වතුර ගලන්න බැයි නම් පිටි ගමින් ඊළඟට අඩුව තිබිච්ච යම් තැනක්ද? එතනින් වතුර ගලන්න පටන් ගන්න. ඔය ද උඩම තැනින් වතුර ගලන්න පටන් ගන්නේ යට තුම්පලම ඉඩ නැත්නම්. නෑ උඩ තැනින් වතුර ගලන්නේ නැහැ කියලා නිගමනය කරන්න බෑ. යට තැන ඉඩ තියෙන දාකල් උඩ තැනින් දෙවෙනි තැනින් වතුර ගලනවා ප්‍රයන්න බැ. තුන්වෙනි තැනින් වතුර ගලන්නේත් නැහැ. මොකද පහත් වූ හතරවෙනි තැනින් වතුර ගලන ඉඩ තියෙනවනේ. ඒ තාකල් අරතික දකින්න බැ. නැත්නම් තුම්පලම වැහුණාන. උඩම තැනින් වතුර ගලනවා දකින්න පුළුවන්. මෙන්න මේ වගේ ඕපපාතික උප්පත්තියක් ලබන ක්‍රමයක් තියෙනවා. දැන් මිනිස්සෙයින් අතර ජලාභූජ උප්පත්තිය කියන ක්‍රමේ තියෙන තාකල්. අණ්ඩජ උප්පත්තියක් ලබන්න දකින්න නැහැ මිනිස්සෙයින්. ඒ කියන්නේ විතරේකින් හට ගන්න මිනිස්සු දකින්නේ නැහැ. මොකද හේතුව? ජලාභුජ උප්පත්තියට අවශ්‍ය කරන්නේ නැහැ දලබුවකින් වෙලිලා මව් කුසේකින් බිහි වෙලා මව් කෙනෙක්ගෙන් පෝෂණය කරගෙන හැදෙන වැඩෙන දරුවෙක් හැදෙන ක්‍රමයක. එවන්දු ක්‍රමයක් ලෝකේ පැහැදිලිව තියෙන තාක්කල්. ඒක තමයි පහතම තැන. දේශිම තැන. මිනිස් උප්පත්තිය දකින්නේ එහෙමයි. ඒක ඉඩ නැත්නම් පෝෂණය කරන්න මව් කෙනෙක් එහෙම කෙරෙන්නේ නැති කාලයක් වුණා නම් එබඳු අවස්ථාවක් හට ගන්න පුළුවන් එක්තරා මට්ටමක් පෝෂණය වැඩින මට්ටම බිත්තරයක් ඇතිද අණ්ඩජ ක්‍රමයේ ඒක හැඳිලා වැඩිලා හිටන් දැන් අර කටුසු බැටව හැදෙන්නේ කටුසු බැටව දානකොට බිත්තර දානකොට පස්වලේ හරක් විලාස මේ හරලා ඉන්න බිත්තර දානවා දැන් කබරේ බිත්තර දානකොට කබරේ බිත්තර දානකොට විදුරු වලක හදලා ඉන්න බිත්තර දාලා යන්න යනවා එයා බිත්තර හකින්නෙත් නැහැ ඒක හැකින අසභාවය හැබැයි බිත්තරේ කලාගෙන එළියට එන්නේ තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කවර පැටියි. මෙන්න මේ වගේ මිනිස්යාට කවදා හරි අම්මා තාත්තා පෝෂණය කරන්න පුළුවන් විදිහේ ක්‍රමයක් නැති කාලයක් ඉදිරියොත් එහෙම. ඊට පස්සේ දෙන්න පුළුවන් ක්‍රමයක්. අර වගේ කොහේ හරි විතරයක් දාලා ගියාට පස්සේ සමහරට ඇවිදලා දුවලා බැලලා යන්න පුළුවන් જાති එකෙක් හැදෙනකම් විතරය ඇති ලොකු එකක් මෝරලා එළියට පහින එක හැදෙන්න පුළුවන්. එදාට පුළුවන් අණ්ඩක මිනිස්සු බලන්නේ. එතකන් ඒක හම් වෙන්නේ නැහැ. තව එකකට කාරණයක් මේ ලෝකේ නැහැ. අන්න ඒකයි. එහෙමත් මිනිස්සු නැතුව ගියාන. අන්න අර ගස්කෝ ලඟුලි සත්තු හැදෙනවා වගේ. කොට කෑලි වලින් හරි. ඒකේ නිදේවල් වල මාංශ බාට පරිවර්තනය කළා, කායික දේවල් පරිවර්තනය කළා. සංකේතද උප්පත්තියක මිනිස්සු දකින්න පුළුවන්. එහෙමත් බැරි කාලයක් ආවද? ඕපපාතික මිනිස්සේ පහළ වෙලා සූක්ෂම කයකින් ක්‍රමක්‍රමයෙන් කය ගණී බාන වෙලා මිනිස්සේ බාට පත් වෙලා ආයෙන පූර්ණ මිනිස්සු දකින්න කාලයක් එන්න පුළුවන්. අපිට පෙනුන්නේ නැති පළියෙ. ඒකම නෑ කියන්න බෑ. එහෙම ක්‍රම හතාවක් තියෙනවා. ඒක සිද්ධ වෙන්නන්නේ ක්‍රම හතාවට අනුවයි. නෑ යම් කිසි ජාතිය භවයේ තනුව හට ගන්නවා නම් භවයේ ආකෘතියක් වශයෙන් ජාතිය හට ගන්නවා මිස වෙන ක්‍රමයකින් ජාතිය ආකෘතිය ගන්නෙ නෑ. භවයේ යම් ආකාරයක් භවයේ බලු නම් ඒකෙන් හට ගන්න ජාතිය බලු මිස මිනිස් ජාතිය හට ගන්නෙ නෑ. භවයේ මිනිස් නම් ඒකෙන් හට ගන්න මිනිස් මිස බලු හට ගන්නෙ නෑ. භව කියන්නේ සතර මහා භූතයන්ගෙන් නැහැ මේ සතර ධාතුන්ගෙන් කයක් නිර්මාණය කරලා දෙන්නේ ශක්ති විශේෂය ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි. භව කියන තැන හැදෙන්නේ එහෙම දෙයක්. නිර්මාණය කරු භවන භවට අනුකූල ශක්තිය නම් නිර්මාණය කරන්නේ. ශක්තිය යම් ආකාරයක්ද ගත්තේ අර සතර මහා භූත ගන්න ඒ ආකාරය. නැත්නම් ධාතු හතර ගන්න ඒ බඳු හැඩ ආකාරය. නැ හැඩතලිය නිසා සතාගේ හැඩය ආවම ඒ જાතිය සතා විද්‍යාමාන. නිසා ඒකට එක එකාගෙන් පරිවර්තනය වෙන්න කැලලක් නැත. භව පරිවර්තනින් જાති පරිවර්තන වෙනවා. භවයේ පරිවර්තනය වෙන්න උපාදාන පරිවර්තනය වෙන්න ඕන. උපාදානය පරිවර්තනය වෙන්න සංහා පරිවර්තනය වෙන්න ඕන. සංහා පරිවර්තනය වේදනා පරිවර්තනය වෙන්න ඕන. වේදනා පරිවර්තනය වෙන්න ස්පර්ශ පරිවර්තනය වෙන්න ඕන. ස්පර්ශ පරිවර්තනය වෙන්න සලආයතන පරිවර්තනය වෙන්න ඕන. සලආයතන පරිවර්තනය නාම රූප පරිවර්තන වෙන්න ඕන. නාම රූප පරිවර්තනය විඥාන පරිවර්තන වෙන්න ඕන. විඥාන පරිවර්තනය වෙන්න සංඛාර පරිවර්තන වෙන්න ඕන. සංඛාර අවිද්‍යාව පරිවර්තන යනු සංඛාර පරිවර්තන වෙනවා. එතෙන්නම් ලෝක සත්‍යය තමා විසින් අවිද්‍යාවෙන් ගොඩනගන්නා වූ සංඛාරවල ස්වභාවය මොකද්ද? ඒ පරිවර්තන අනුකූල පටන් ගන්න එක තමයි ජාති පරිවර්තනෙට හේතු වෙන්නේ. ඒ හේතුවෙන් ජාති පරිවර්තන යන නිසා එක එක සතාගේ ක්‍රම විකාශයෙන් ජාති පරිවර්තන වෙනවා කියන මේ කතාව ධර්මීයද කල්පන්නත් බෑ. සත්‍යයට න්‍යායයකට ගලපන්න බෑ, විද්‍යාවට ගලපන්නත් බෑ. විද්‍යාවේ දකින්න ඇති පැත්ත තමයි භවයෙන් එහාට හරිය. ජාතිය මෙහා හරිය විද්‍යාව දකින්න. භවයේ විද්‍යාවට ගෝචර කරන්න බැරි හරිය. එයින් එහා සිද්ධිය බුද්ධියට ප්‍රඥාවට ගෝචර වෙන හරිය කියන දකින්න දත්තයක් නිසා. ඒකට විද්‍යාව උපකරණ නැහැ. නිසා කවදාවත් සතාගේ මුල හොයන්නේ විද්‍යාවට බෑ. කොච්චර දැඟලුවා. සතා භවයේ නිසා ජාති හර ගන්නා නිසා වෙන ක්‍රමයක් නැහැ. නමුත් භව අල්ලන්නේ විද්‍යාවක් නැති නිසා. එයින් එහාට විද්‍යාව පරික්ෂණ කරන්න බෑ. ඒකයි කාරණේ. මේ තවත් මෙහා ප්‍රශ්න තියෙනවා කෙලවරක් නැතුව මෙහෙම ඒවා. මේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ කාලේ ඉඳලා අපි මේ ඉඳගෙන ඉන්නා වාගේ ඉතින් මේ බුදුරයන් වහන්සේලා හැම ඉන්න ඇද්ද? අය අපි ඉන්න කාලවත් එහෙම ඒ කාලවත් අපි ඉන්න ඇද්ද කියනවා. අනාදිමත් සංසාරය තුළ නොහිටපු කෙනෙක් නැහැ. මේ සෑම සියලු සත්විතරක් නෙමෙයි පුරා කූඹුවා පවා, සුන්දර ජීවියා පවා. අනාදි සංසාරයේදී ඔය කියන බුදුරු මේ 28 බුදුරුවෝ නෙමෙයි ලෝකේ අසංඛ්‍ය බුදුරු පහලලා හිටියා. තවත් එහාට අපි නම් ආපු අය. 28 බුදුන්ගේ කාලේ සීමා කළා. සීමා කරන්න බැහැ. ඒ අනමතග්ගෝ යම් වික්කවේ සංසාර උපුබ්බා කොටින පඤ්ඤායති. මේ සංසාරේ අනවරාග්‍රයි. මේක මෙන්න මෙතනින් කෙලවර වෙනවා කියන්නත් බෑ. මුල බලාපුවා මුල් කෙලවර බලලා හිටන් පණවන්නේ නෑ. මොකද පණවන්නේ නැත්තේ ශ්‍රාවක කෙරෙහි ගෝචර කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. මෙන්න මෙතෙක් කල් කියලා මෙතෙක් මේ කාලය කියලා කල්ප මෙච්චරයි කෝටි 7000 මෙච්චරයි කියලා. එහෙම වෙන් කරන්න පුළුවන් කාල සීමාවක් නෑ. එහෙනම් ලෝකයා දැනුවත් කරන්න බෑ සත්‍යයගේ මුල මෙන්න මෙතනයි කියලා. මොකද හේතුව සර්වඥ ගෝචර ඥානීට මේවා දකින්නේ නැහැ කියලා එහෙම පිළිගන්න බෑ. බුදුරන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා මම ලෝකේ අර දන්න හරියෙන් දේශනා කළේ මේ අතරහුවෙච්ච ඇටේරිය කොටේ විතරක් ප්‍රමාණයක්. මම දන්න දේශනා නොකළ දහම් මේ මහ කැලේ තියෙන කොළ විතරයි. මොකද දේශනා නොකරන්නේ විමුක්තිය සඳහා කිසිම හරයක් ඒව නැති නිසා. ඒ වගේම ගෝචර නැති නිසා. සාමාන්‍ය මනසකට ලෝකයාගේ මනසට ගෝචර නැත්නම් අගෝචර දෙයක් කියා දීමේ තේරුමක් නෑ. එක බමුණෙක් ඇවිදින් අහනවා ස්වාමීනි මේ පෙර භව ගැන ඔබ වහන්සේ මොනවද අපිට දේශනා කරන්නේ? බුදුරන් වහන්සේ දේශනා කරනවා බමුණ ඔබ නොදත් විෂයක් පිළිබඳව මම ඔබට කිව්වොත් ඔබ කොහොම පිළිගන්නේ? ඒක ඔබට වැටහෙන්නේ නැහැ. තයින් මතු භවය ගැන බමුණ ඔබට නොදත් විෂයක් ගැන මම කිව්වහම ඔබ කොහොමද ඒක පිළිගන්නේ? බමුණ ඔබට දැනගන්න පුළුවන් මේ භවය ගැන. මම මේ ගැන කියන්නේ. කියන්නේ මෙතනින් එයා දන්න දත්තේ තුනි විග්‍රහ කරන්න පටන් ගත්තා. මෙතන යට අවශ්‍ය තිබුණේ මේ අසහනෙ මේ දුක කුමක් නිසා ඇති වෙනවද? ඒකේ උත්තරයක් මේ හොයාගෙන ඉන්නේ. ඉතින් එයාගෙන් අහනවා බබුන ඔබ ප්‍රිය කරන යමක් ඇත්නම් යම් කෙනෙක් ප්‍රිය කරනවා නම් ඒ ප්‍රිය කරන කෙනා ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔබට කලබලයක් වුණොත් ඔබට දුකක් වුණොත් ඔබට මොකද වෙන්නේ? ස්වාමිනේ එහෙම නමට විශාල එක කනසල්ලක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. මොකද තව කෙනෙක් ඒ වගේ වෙනස් වුණොත් එහෙමද මොකද හිතෙන්නේ? ඔබ දන්නේ නැති සම්බන්ධ නැති කෙනෙක්. එහෙනම් මට ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඔය න්‍යාය තුලින් දැන් හිතා ගන්න. ඕක තමයි ක්‍රමය. ඇලීමෙන් ප්‍රියමනාපයෙන් යමක් අල්ලා ගත්තා නම් ඒකට විනාශයක් එනකොට විපරිණාමයට පත් වෙනකොට තමයි කැමති දැන් තත්ත්වයට පත් වෙනකොට අසහනයයි දුකක් වෙනවා. එහෙනම් එහෙම දෙයක් යම් තැනක නැත්නම් ඒ දුක තියෙනවා. ඒ දුකේ තරනේ. එහෙනම් හිතාගන්න අතීතයේ යම් තැනක් තිබුණනම් කැමැතිසේ නොපවතින යමක් අල්ලා ගත්තා නම් එදා දුක ඔය ක්‍රමයට. මතු අනාගතයේ යම් තැනක කැමැතිසේ පවතින දෙයක් අල්ලා ගන්න ගියොත් එතන දුක එනවා. ඔය න්‍යාය තුනේ දෙපැත්ත තෝරගන්න. එතන ඔබට දැනගන්න පුළුවන් දෙපැත්තේම යථාර්ථය. අතීතයේ කොහේ හිටියද මොනවා කළාද කියන එක නෙමෙයි. කොහේ හිටියත් මොනවා කළත් හිටියොත් නම් සිද්ධිය විතරයි. විතර තියෙන දුක. මතු කොහේ යනවාද කියන එක නෙමෙයි. අල්ලා ගන්න තැනක කොහේ හරි ගියොත් හිඳ වෙන්නේ පැටීමෙන් දුකටපත් වෙන්නේ. දැන් ඉන්න තැන අල්ලා ගත්තොත් දුකෙන් ඉන්නේ. දැන් ඉන්න තැන අල්ලා ගත්තේ නැත්නම් දුක නැහැ. මතු වෙන අල්ලා ගත්තේ නැත්නම් මතු දුක නැහැ. පෙර අල්ලා ගත්තේ නැත්නම් පෙර දුක සම්බන්ධ නැහැ. දුකෙන් ඉඳහස් වෙන්නේ විදිහට. මත් පිබුණාද නැද්ද පෙර තියනවද නැද්ද කියන එකෙන් නෙමෙයි. බොහොම පහසු තේරුම් ගන්න පුළුවන් දහම් ක්‍රමයක් මුලට දුන්නා.